සිත රසගෙන එන්නේ ජන ජය හඬ නිති පතුරන්නේ තුන් හෙළයට රසගෙන එන්නේ TNL TCRAN TNL TCRAN TCRAN
ඔබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අදත් ඔබ මුණගැහෙන සූදානම් හරිත නිම්නයත් අරගෙන අප රටේ සබදාම ආහාර විද්‍යාව කෘෂිකර්ම මේ වගේ කාරණාවන් පිළිබඳව තාම සුවිශේෂී කතාබහක් අපි සෑම සෙනසුරාදා දවසකම සජීවී වැඩසටහනක් විදිහට ඔබ වෙනුවෙන් අදගෙනේ නොබව ඔබ දන්නවා. ඒ වගේම හරිත නිම්නයේ නැවත ප්‍රකාශයට ඉරිදා දවසේ උදෑසන 9:00ට ඔබට සවන් දෙන්නටත් හැකියාවක් තිබෙනවා. අපි අප රටේ ආහාර තාක්ෂණ ක්ෂණයේ පිළිබඳව අප රටේ කෘෂි කර්මයේ පිළිබඳව කිසියම් කතිකාවතක් ගෙවුණු කාල සමය තුළ ගොඩනැංගුව ඒ කරුණ වෙනුවෙන් අපිට එකතු පහ තුන අප රටේ ආසනික පරිවර්ෂණයේ ආසනික සම්බන්ධ කෘෂි කානුක පරිවර්ෂණයට දායක වූ විද්වතුන් දෙදෙනෙක් ඒ එක්කම ඒ කතාබහේ දිගුවක් අපි හැම මාසිකම අරගෙන ඉනවා කියලා ඔබට සඳහන් කළා. මේ ඒ සඳහා කාල සමය අද අපිත් එකතු වෙනවා මේ කාරණාවන් පිළිබඳව කතා බහ කරන්නට. හෙළසුවේ නිර්මාතෘ ප්‍රියන්ත සෙනරායක මහත්මිය අයබෝන් කියලා පිළිගන්න ඔබතුමියට.
අයබෝන්.
එවැගේම තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වරස්ඨහනේ සෞඛ්‍ය සහ පෝෂණ සම්බන්ධී කාර්යකතුමා වෛද්‍ය කුමුදු දහනායක මහත්මිය අයබෝන් ඔබතුමන්ට.
අයබෝන්.
එවැගේම අද අපිත් එකතු වෙනවා තවත් සුවිශේෂී චරිතයක් අපි ගිසතේ කියව කැඳ පිළිබඳ කාරණා ප්‍රායෝගිකව භාවිත කරපු වෛද්‍ය සුජීව වික්‍රමසිංහ මහත්මිය කම්පහ ආදේශක මහරෝහලේ පෝෂණ වෛද්‍ය සහායනය මෙහෙවන්නේ එතුමිය. අයබෝන් කියලා පිළිගන්න ඔබතුමිය.
අයබෝන්.
හරි, මේ දිනත් මේ තිදෙනත් එක්ක අපි අද දවසේදී මේ කාරණාව පිළිබඳව තාම දිගු කතාබහක් ඔබත් එක්ක අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන උතුරේ ගෙවුණු සතියේ අපි කතා කරපු කාරණාවන් දිහාවට අවධානය යොමු කරත් කෙටි කාලයකදී කුමුදු දහනායක මහත්මයා කොහොමද මේ කාරණාව කිසියම් සාරාංශගත කිරීම කරලා කරන්නේ?
මම හිතන්නේ මේ සාරාංශගත කිරීම කරනවා නම් අපි එදා අපි කතා කරා මේ අපේ ආහාර රටාව හින්දා අපි ලෙඩ වෙච්ච විදිය, අපි බෝනවන රෝග සම්බන්ධයෙන් කතා කරා, ඒ දත් සම්බන්ධයෙන් මුළු ලෝකෙම මේ බෝනවන රෝග හසු රැල්ලකට හසු වෙච්ච ආකාරය අපි කතා කරා. ඒ වගේම ඒ සම්බන්ධව අපේ අපි ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින අපේ ආහාර රටාව ඒ හා සැබඳුණු ආකාරය ගැන අපි කතා කරා. ඒ වගේම මේ දැනුම් පද්ධතියට එහා ගිහිල්ලා අපි දේශීය දැනුම මත පදනම් වෙච්ච අපේ පාරම්පරික සහල් පාරම්පරික ධාන්‍ය ආශ්‍රිතව ආහාර අපි හඳුන්වා දුන්න ආකාරය, එම විශේෂයෙන්ම මේ එම පාරම්පරික සහල් ආශ්‍රිත කැඳ වර්ග හඳුන්වා දුන්න ආකාරය, ඒ ආහාර හරහා අපගේ මේ සමස්ත රෝග සමුදායට හේතුවන විස වර්ග අපේ ආහාරෙන් ඉවත් කරගන්න ආකාරය, ඒ වගේම ශුද්ධ පෝෂක ගුණතාවය අද වර්තමාන අලුත් මේ ආහාර වර්ගවල තියෙන ප්‍රධාන ගැටලුකාරී තත්වයක්. ඒ ගුණතාවය මග හරවා ගන්නට මේ පාරම්පරික ආහාර කොහොමද අපි ශුද්ධ පෝෂක බහුල තත්වයකට ගෙනල්ලා අපේ ආහාර රටාවට එකතු කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ වගේම අපි එතෙන්දී අපි ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ කිව්වා මේ කැඳ හරහා බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපේ රටේ දියත් වෙනවා. ඒ සම්බන්ධව ඉද වෛද්‍යවරුන් මේ කැඳ අත්හදා බල රෝගීන්ට දීලා ශායනික වශයෙන් රෝගීන්ගේ රෝග නිවාරණ ප්‍රගතියක් අත්විඳලා තියෙනවා කියන කාරණේ අපි කතා කරා.
හරි, මේ සියලු කාරණා කෙසේම ආකාරයක කතාබහක ලක්වන අතරතුර අපි විශේෂම කියන්නට උනි ඔබට අද දවසේ මේ කරන කතිකාවත පිළිබඳ කෙසේම් ගැටලුවක් තිබෙනවා නම් මේ ගැටලුව නිරාකරණය කරගන්න හැකියාවක් තියෙනවා. වැඩසටහන ආරම්භයේදී මේ කාරණා මතක් කරන්නට උනි 0747444269 කියන කෙටි පණිවිඩ අංකයට ඔබට ඇතිවන ගැටලු යොමු කරන්නට හැකියාවක් තියෙනවා මේ ගුවන් කාර්යය තුළ පිළිතුරු ලබා ගන්න. දැන් අපි යමුණුතින් ප්‍රියන්ත සිරණක මහත්මිය දිහාට ඔබතුමිය මේ කාරණාවට එළඹුණු ආකාරය පිළිබඳ අපි ඒ ගෙවුණු සතියේ කතා බහ කළා. යලි සිහිපත් කිරීමක් කළොත් මේ ඔබ හෙළ නිලවෙදකම හෙළ සොය මේ කියන්නේ මොනවද? මේකේ තියෙන වැදගත්කම මොනවද?
ඔව්, ප්‍රථම අපි මෙතනදී මුලින්ම හැඳින්වීමක් කරොත් මම හෙළසුය නිර්මාතෘ හැටියට මෙතනට ඉදිරිපත් වුණාට පුංච මතක් කිරීමක් කරන්න ඕනේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ තියෙන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සමග ඒකබද්ධව තමයි අපි මේ වැඩපිළිවෙල ගෙනියන්නේ දැනට. ඉතින් මේක ආරම්භයේ ඉඳන් ආසනික් ගැන අපි කතා කරා. හෙළසුවේ හැටියට මම මේ හෙළසුවේ මේ බාර අරමුදලක් පිහිටෙව්වා. ඒ පිහිටවන්නේ ඉස්සෙල්ලා මූලිකම උනේ මේ රටේ තියෙන වකුගඩු රෝගය තමයි හේතු වුනේ. ඉතින් මෙතෙන්දී මම මූලිකවම මම ආධ්‍යාත්මයත් එක්ක සම්බන්ධව වැඩ කරන කෙනෙක්. ඒ වගේම අධ්‍යාපනික මට්ටම මම MSc කරලා තියෙන්නේ මොලිකියුලර් බයොලොජි. ඒ කියන්නේ අණුක ජීව විද්‍යාව අංශයෙන් තමයි මම ඉහළ අධ්‍යාපනය කරලා තියෙන්නේ. ජපානයේ කිෂු විශ්වවිද්‍යාලයේ තමයි අවසාන වරට හිටියේ. මොන වුණත් මේ රටට ගැළපෙන දෙයක් ගැන කිරීම තමයි මගේ අරමුණ වෙලා තිබුණේ. ඉතින් මේ රටේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන කියන හැඟීමත් එක්ක තමයි මම ජපානයේ ඉඳන් මේ ලංකාවට ආවේ. ඒත් එතනදි මම අඳුනගත්තු දෙයක් තමයි පර්යේෂණ කියන ඒවයි තියෙන යම් යම් අඩුපාඩු මට පේන්න ආරම්භ තිබුණා. ඒ පේන්න ගත්තේ මම ආධ්‍යාත්මයත් එක්ක. ඒ කියන්නේ බපුංචි කාලේ ඉඳන් වයස අවුරුදු 9 වසර ඉඳන් චුට්ට චුට්ට භාවනා කරන්න පුරුදු වෙලා හිටියා. අකුරැස්ස ආරණ්‍ය කියාලෝ කියන ප්‍රදේශයේ තියෙන ආරණ්‍යයකට ගිහිල්ලා එතන ගොඩාක් ගැඹුරින් භාවනා කරන කැලේම ඉඳගෙන බෞද්ධවන්න නායක ස්වාමීන් වහන්සේ නමක් ආශ්‍රේකණන් ලැබිලා ධර්මයේ ගැන ඒ හරහා මට අවබෝධයක් ලැබුණා. ඉතින් ඊට පස්සේ මේ අධ්‍යාපනය කියන එක මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවට නැවත මං හැම අවුරුද්දකම ලංකාවට එන්න පුරුදු වෙලා හිටියේ. ඒ කාලේ මං ඒ ආරණ්‍යයට යන්න පුරුදු වෙලා හිටියා. සමහර දිනවල දින 7-8 කැලේ මං ගත කරන්න පුරුදු වෙලා හිටියා භාවනා කරන්න. ඉතින් මේ ආකාරයට මම ආධ්‍යාත්මික දියුණුව හරහා අධ්‍යාපනය කියන එක බලන්න උත්සාහ කරා. ඉතින් අපි භාවනා කරන්නේ නිර්වාණ මාර්ගික ගමන් කරන්න. ඒත් මේ රටේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන කියන හැඟීම තිබ්බා. ඉතින් ඒ හරහා තමයි මට ඉන්ද්‍රිය පහට ගෝචර නොවන ඇත්තෝ භාවනා කරන කාලය තුල ඇවිල්ලා මාත් එක්ක ඒ කාලේ කතා කරන්න ගත්තා. ඒ දැන් නම් ඕනම වෙලාවක ඒ අය සම්බන්ධ වෙලා කතා කරනවා. ඉතින් ඒ ඇත්තන්ගේ තමයි මේ දැනීම රටට දීලා තියෙන ඉස්සර කියලා මං තේරුම් ගත්තා. අපි දන්නවා වෙවයිදාගබයි ගමයි පන්සලේකින් සංකල්පයක් තියෙනවානේ අපේ. ඒ සංකල්පය ආවේ බෞද්ධ ඉතිහාසය තුළින්, බෞද්ධ ධර්මයේ තුළින්. ඒ ධර්මයේ ජීවත් වෙන ධර්මානුකූලව ජීවත් වෙන පන්සිල් රකින පිරිස තුළින් මේ පංචශීලයේ නිරත වෙනකොට එතනින් එහාට ඔබට ගිය භාවනාව කියන එක අඳුරගන්න ඒකේ වැදගත්කම. ඒතර බුද්ධ ධර්මයේ අඳුනගන්න පොත කියවලා විතරක් වැඩක් නැහැ. තමන් පිළිපදින්න ඕනේ. ඉතින් මේ භාවනාව කියන කොටස අඳුරගන්නකොට ඒ කියන්නේ දාන සීල භාවනානේ. දානය කියන්නේ අතහැරීම. ඒතර අතහැරීම තුළින් සීලයට යොමු වෙනවා. සීලය තුළින් භාවනාව තොමු වෙනවා. අඳුරගන්න ඕනේ. ඒ කියන්නේ අපි පංචශීල සීලය කියන එක පංච සීලය තමයි මූලිකම සීලය. බුදුරජාණන් වහන්සේ ගිහියෙකුට දීලා තියෙන පංච සීලය. මේක රැක රැක භාවනා කරන්න ගත්තාම තමන්ගේ හිතේ මට්ටම නාමයේ තියෙන කෙලෙස් අඳුරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කෙලෙස් වල ස්වභාවයන් අඳුරගෙන අඳුරගෙන ගමන් කරනකොට ඒවා ඉවත් කරන්නේ කොයි ආකාරයකද කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. ඉතින් මේක තමයි මේ මුලින්ම මම කරන්න පුරුදු වෙලා හිටියේ පොඩ පොඩ. ඉතින් ඊට පස්සේ ඒ අතරතුර වාරේ මට සමහර ඉන්ද්‍රිය පහට ගෝචර නොවන ඇත්තෝ සමහර කොටස් කියයි අමනුෂ්‍යද කියලා හයි, සමහර අය දෙවිවරුද කියලා හයි. මේ අඳුර ගන්න පුළුවන්. දිව්‍ය සලුපිරි ඇඳගෙන එනවා ඒ අය. උඩ ඉඳන් පල්ලෙහාට වඩිනකොට ඒ අය දෙවිවරු. මනුෂ්‍ය අමනුෂ්‍ය කොටාෂ වැඩි හරියක් ඉන්නේ භූමි තලය හා ඊට වඩා අඩි 5ක් විතර උඩින් තමයි. ඉතින් මොනවා වුණත් මේ අය කවුරුත් එක්ක කතා බහ කරන්න අවස්ථාව කියන්නේ ඒක ඉබේම අඳුර ගන්න පුළුවන්. මේ නාමය වෙනස් වුණාට මේ අමනුෂ්‍ය කිව්වත් අපේ සසර අපි ඕන තරම් මේ භවවල ඉඳලා තියෙනවා. දිව්‍ය භවවලත් ඉඳලා තියෙනවා. මනුස්ස අමනුෂ්‍ය දිව්‍ය සත්ත්ව මේ හැම තැනකම අපේ රූපය තමයි වෙනස් වෙන්නේ නාමයේ කෙලෙස් ස්වභාවය අනුව. ඉතින් ඒ නිසා මේ ටික අවබෝධ කරගත්තාම මේ ඕනම කෙනෙක් එක්ක ඉන්ද්‍රිය පහට අපිට ඇහැට නොපෙනෙන කියන්නේ ඇහැ කියන්නේ ඉන්ද්‍රියනේ ඉන්ද්‍රියට නොපෙනෙන ඇහැට නොපෙනෙන අයත් එක්ක සාකච්ඡා කරන එක ඒ තරම් ඒක බුදු ධර්මයේ මම හිතන්නේ බුදුරජාණන් වහන්සේක ඕන තරම් සාකච්ඡා කරා කියලා කියන තැන තියෙනවා. ඒක හොඳට භාවනා කරන්න ඇත්තට ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබිලා මම උත්සාහ කරේ කොහොමද මේක මගේ රටට ගැලපෙන විදිහට ගන්න කියලා. ඉතින් මම ඒ අත්තුන්ගෙන් අහගෙන යම් යම් දේවල් රටට අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවය අනුව වෙදකමක් කියලා දෙයක් ඒ අත්තුන්ගෙන් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තු වෙදකම හරහා තමයි මේ සියලුම දේට දොර ඇරුණේ.
හොඳයි, මම හිතන්නේ ඒ කාරණා පිළිබඳව ඒ එතුමිය සඳහන් කරන්නේ ඔබට මේ මේ පිළිබඳ විරුද්ධ මත තියෙන්නටත් පුළුවන්. එහෙම මත දරන්න ඔබට අයිතිවාසිකමක් තියෙනවා. ඒ නිසා ඒ මතය අපිට කෙටි පණිවිඩ විදිහට ලබා දෙන්න පුළුවන් 0774444269 කියන කෙටි පණිවිඩ අංකයට. දැන් ගෙවුණු සතියේ අපි ඉතිරි කළ තැනක් තියෙනවා වෛද්‍ය කුමුදු දහනායක මහත්මයා විශේෂයෙන්ම මේ පාරම්පරික සහල් ඒවායේ තියෙන ಗುಣ පිළිබඳව යම් යම් කතිකාවතක් ඒක දැනගන්න එක වටිනාකමක් තියෙනවා. ಗುಣ හෝ අගුණ පාරම්පරික සහල් පිළිබඳව අපි ටිකක් කතා කරමු. මේ සහල් වර්ග ඒවායේ තියෙන ලක්ෂණ මේ වගේ කාරණාවන් පිළිබඳව.
එතන පාරම්පරික සහල් වල මම ගුණ ගැන මට අවබෝධයක් ලැබුණේ මේ හෙළසුවේ වැඩසටහන හරහා. හේතුව තමයි මම බටහිර විද්‍යාව බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරපු වෛද්‍යවරයෙක් විදියට පාරම්පරික සහල් සම්පත ගැන මම දැනගෙන හිටියේ නැහැ. ඒව ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. නමුත් මේ හෙළසුවේ වැඩසටහනත් එක්ක සම්බන්ධව ප්‍රියන්ත සේනානායක මැතිණියගේ උපදෙස් එක්ක මේ රජරට වග්ගඩ රෝගය ඇතුළු මේ බෝනවුන් රෝග සමුදාය සඳහා මේ කෘෂි රසායන හරහා එන වසවිස හේතු වෙනවා කියන කාරණය විද්‍යාත්මක පසුබිමක් එක්ක හෙළිදරව් කරගෙන යනකොට එතුමිය විසින්ම අපිට දුන්නා මේ පාරම්පරික සහල් මේ රටේ සෑම පුද්ගලයෙක්ගේම ශරීරගත කරන්න අවශ්‍යයි කියලා. ඒක තමයි අපේ පාරම්පරික ආහාරය, අපේ ප්‍රධාන ආහාරය වගේම මම හිතන්නේ ප්‍රථම දන්නේ නැති මේකට බුද්ධ භෝගය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ බුද්ධ භෝගය සමාජගත කරන්න අපි කලෙලි බසිනකොට 2010 වසරේ මේ බුද්ධ භෝගය පැතුම් හිතනවා කොච්චර ප්‍රමාණයක් තියෙනද මේ රටේ. අක්කර 500කට අඩු ප්‍රමාණයක් තමයි මේ රටේ මේ පාරම්පරික සහල් වගා කරේ 2009-10 වසර වෙනකොට.
ඒ කියන්නේ මේ සහල් නෙමෙයි පාරම්පරික සහල් නේ.
පාරම්පරික සහල්.
මේ
පාරම්පරික කළුහිණටි, පච්ච පෙරමල්, කුරුළුතුඩ මේ වගේ මං කිව්ව අතීතයේ 2500ක් පමණ වර්ග සමුදායක් තිබුණා කියලා කිව්වට මේවා අපේ රටේ 2010 වසර වෙනකොටත් වගා වෙලා තිබුණේ අක්කර 500කට අඩු ප්‍රමාණයක්. හැබැයි අපි සංඛ්‍යාත්මක ගත්තොත් අක්කර 25 ලක්ෂයක් වගා කරන වසරකට මේ රටේ සහල් බලන්න කොච්චර අඩු ප්‍රමාණයක්ද කියලා 0.03ක් තමයි ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත්. එතකොට මේ රටේ මේ පාරම්පරික සහල් කියන එක සම්පූර්ණයෙන්ම සමාජෙන් අයින් වෙලා තිබුණේ. එතකොට මේ අක්කර 500ත් වගා කරේ පිටරට යවන්න. එතකොට අපේ මිනිස්සුන්ට මේ අක්කර 500 වෙන ඉතා දුර්ලභ වූ මේ සහල් ටික ඉතා දුර්ලභ වෙළඳ භාණ්ඩයක් විදිහට අධික මිල ගණන් වලට පිටරටවල් වලට අලෙවි කරා ඒ මිලට තමයි අපේ මිනිස්සුන්ටත් ගන්න තිබුණේ. හදිසියෙන් හරි මේක ගැන දැනගන්න කෙනෙකුට. ඉතින් ඒක හින්දා මම හිතන්නේ මේ වැඩපිළිවෙල සාර්ථකයි කියලා මට තේරිච්ච ප්‍රධානම තැන තමයි මේ පාරම්පරික සහල් අපේ රටේ බහුල වශයෙන් වගා කළා ඒ සහල් මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ කියන තැන.
එහෙම දැන් කෙනෙකුට අදහසක් ආවෙ මත වෙන පුළුවන්. එහෙනම් කොහොමද මේ පාරම්පරික සහල් සොයාගත්තේ? කාලඟත මේ බීජ තිබුණේ. දැන් අපි පාවිච්චි කරන නවීන සහල් බීජ සොයා ගන්න රාජ්‍ය ආයතන හෝ ඒ ආයතන තිබෙනවා. මේ හොයාගත්තේ කොතනින්ද? එතන ඉඳලාම අපි මේ කතා බහ පටන් ගත්තා.
ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. අපි බොහොම අමාරුවෙන් වෙද මහතුරු ළඟ තිබිලා මේ වගේ සහල් අර වෙදකමට විතරක් පොඩි ප්‍රමාණ වලින් භාවිතා කරන තැන අපි ඒ සහල් පොඩ්ඩක් හොයාගෙන මේ හෙළගොවිතන තාක්ෂණයේ යටතේ අපි මෙතුමිය හඳුන්වලා දී මේ තාක්ෂණ ක්‍රමයේ යටතේ අපි වගා කරා. ඒ වගා කරපු සහල් විතර වී වශයෙන් ටික ටික ගුණණය කළා තමයි මේ කාර්යය පටන් ගත්තේ. මම හිතන්නේ එතුපිය මම හිතන්නේ අතීතයේ අවදි කරොත් මතකයේ අවදි කරොත් ඊට වඩා සුදුසුයි කියලා හිතනවා.
මෙතනදී ඇත්තටම වෛද්‍ය දහනායක මහත්මයා මාත් එක්ක පසුව සම්බන්ධ වුණේ. මම මේ වගාවිට ඉස්සෙල්ලා ආරම්භ කරා. ඒ නිසයි මම මේ කතා කරන්න යොමු වුණේ. නිවැරදිම සත්‍යම දේ අපේ සමාජයට දෙන්න ඕන නිසා. මේ කාලේ මාත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමා. හිටපු විදුහල්පත උපාලි ගුණසේකර මහත්මයා. එතුමාගේ S2 හොඳ කරගන්න බැරුව මම හේන නිල වෙදකම කරා. ඒ කරන කාලේ ඒ කියන්නේ මේ හේන නිල වෙදකම කියන එකත් නිලවලට ගස්වල පුතු යට ගෙඩි ඒවා කොටලා නිලවලට තියලා කරන ප්‍රතිකාර ක්‍රමයක්. මම මේ ඇහැට නොපෙන්නේ ඉන්ද්‍රියට අපහට ගෝචර නොවන ඇතුන්ගෙන් අහගත්තා. ඒ ඇත්තට අහ මට කියලා දුන්නා. මෙතනදි මම මූලිකවම මගේ දරුවා සනීප කරගන්න බැරුව හතිය හැදිලා ඒ දරුවව සනීප කරගන්න තමයි මුලින්ම පටන් ගත්තේ. ඒ කාලේ මේ ගැන දැනගෙන උපාලි ගුණසේකර මහත්මයා මාව හොයාගෙන ආවා. සම්බන්ධ මේ වෙලා මාත් එක්ක එතුමාගේ ඇස් දෙක සුව කරන්න පුළුවන් දෙකේ ඉල්ලා හිටියාම මම ගොඩක් මේ සාමාන්‍යයෙන් හොඳ කරගන්න බැරි අයව මම කරන්න භාවනා කරනවා. ඉතින් මම උපාලි ගුණසේකර මහත්මයාට කියා හිටියේ ඔබතුමාත් භාවනා කරන්න පුරුදු වෙන්න මේ කර්මයයි වෙනස් කරන්න ඕන කියන එකත් එක්ක මම හෙළනිල කම කියන හෙළනිල වෙදකම හරහා මම නිලවට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ගස්වල ඇට පොතු ඒව කොටලා නිලවට තියලා. ඉතින් මේ ප්‍රතිකාර කරන ක්‍රමයේ අතර කාලය තමයි එතුම මගෙත් එක්ක සාකච්ඡා කර කර ඇහුවේ. එතුම හුඟක් වගාවගෙන ඉතා උනන්දු කෙනෙක්. ඔබතුමිය මේ කරන වගාව මේ කරන දේවල් වලින් මේ ශාක අපිට සුව වෙනවා වගේම පුළුවන් නේද අපිට කුච කර්මය දිහත් බලන්න කියලා. ඉතින් ඒ කාලේ මමත් මගෙන් මේ ඉන්ද්‍රිය පහට ගෝචර නොවන ඇත්ත අපි දෙවිවරු කියලා කියමුකෝ. ඒත් මගෙන් ඉල්ල හිටියේ මේ ක්‍රමේ ඉස්සරහට වගා කරන්න ගන්න වස විස නැති ගොවිතැන කියලා. ඒ කාලේ මට කියා කියා හිටියේ මේ වස විස නිසා විශාල ප්‍රමාණයක් ලෙඩ අනාගතයට බිහි වෙනවා කියලා. මේ ඇවිල්ලා 2010ට පෙර වකවානු මට මතකයි 2008 විතර කාලේ. ඉතින් එතකොට තමයි ඒ කාලේ අපි අනුරාධපුර ප්‍රදේශයේ, ඒ කියන්නේ බොහොම සුවශීලී මේ වගා කරන කණ්ඩායම් හිටියා. අපි මෙතන මතක් කරන්න ඕනේ මම පසුව දැනගත්තේ ඔතිවක් කන්දගම් මහත්මයා, ගුරුසිංහ මහත්මයා වගේ කට්ටිය වගා කරන කර ඉඳලා තියෙනවා. ඒ වුණාට මේ මම මේක වී වගාවේදී මේ හොයාගන්න බැරුව පස්සේ මේ අපි හොයාගත්තේ අනුරාධ ප්‍රදේශයේ පුර ප්‍රදේශයෙන් ආනිකුඩා කියලා විශේෂයක් තිබුණා. ඊට පස්සේ රද්දල් කියලා විශේෂ දෙකක් අපි ගෙන්නගෙන මමත් අපේ රාජකීය විද්‍යාල විදුහල්පතිතුමත් හොයලා ඒ අනුරාධපුර ප්‍රදේශයෙන් මේ වී හොයාගෙන ඇවිල්ලා ඒ කාලේ මේ ගොඩක් වගා කරන්න වී තිබුණේ. අපි නියදී 3ක් කරා. ඒ කියන්නේ පර්චේස් 55කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් වගා කරා. එතෙන්දෙත් මම මේ වගා කරන ක්‍රමයේදී යදාගත්තේ කොළපොතු යට කොටම ඒ අර ඇතුන්ගෙන් දෙවිවරුන්ගෙන් ඉල්ලගත්තු වටේරු තමයි. ඉතින් මම වෙදකමක් ඒ කාලේ කරනවා, හෙළ නිල වෙදකම. ඊට පස්සේ ඒ උපාලි ගුණසේකර මහත්මයාත් මමත් එකතු වෙලා අපි තවත් අපේ හෙළ සුවේ කියලා අපි එහෙම ඒ දවස්වල හදලා තිබුණෙත් නෑ. මම වෙදකම් කරනවා චුල්ලලියනගේ කියලා මේ මල්ලි කෙනෙක්. ඉතින් ඒ කට්ටිය අපි එකතු වෙලා මේ කියන ක්‍රමයට වගා කළ බැලුවා. ඉතින් ඒ වගා කරාම අස්සෙන් සාර්ථක වුණා. එතනින් තමයි මේක ආරම්භ වුණේ. ඊට පස්සේ ටික ටික දැන් අපිට ආසනික නිසා ඇති වෙනවා කියන මේ කතා ඔක්කොම පස්සේ ආවේ. ඒ කියන්නේ මාත් එක්ක ඒ කාලේ මේ ඇවිල්ලා වෛද්‍ය චන්න ගෑස්මන මන්නාම කියන්න ඕනේ ඇත්තටම. එතුමා ඇවිල්ලා මගේ
රජරටවිශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිටේ කථිකාචාර්යතුමනි.
දැනට රජරට විශ්වවිද්‍යාලයේ ඒ කාලේ එතුමා මෙඩිකල් සෙක්‍රටරියෙන් අවුට්‍රිච් වුණා විතරයි මම දන්න තරමේ. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා මගෙන් ඇහුවා මෙහෙම මහාචාර්ය නලින්ද සිරිය මේ කට්ටිය තමයි මගෙන් ඇවිල්ලා ඇහුවේ මේ මෙහෙම රෝගයක් තියෙනවා, මේකට ප්‍රතිකර්මයක් තියෙනවාද, මේකට හේතුව කියන්න පුළුවන්ද කියලා. එතනින් තමයි මේ සෑම දෙයක්ම විවෘත වුණේ. එතකොට මම වෙදකම් කරන්න පටන් ගන්න සෑහෙන කාලයක්. එතනින් තමයි මේ වෛද්‍ය කුමුද්දහනායක මහත්මයාත් මංගාවට ආවේ රෝගියෙක් එක්ක, පවුලේ කෙනෙක් හොඳ කරගන්න අමාරු රෝගයක්. ඉතින් ඊට පස්සේ තමයි මේ ආසනික කියන එක මම බලලා ප්‍රකාශයට පත් කරාම මට ඒ වෙලාවේ ඇත්තටම කිව්වේ මේ ඉන්ද්‍රිය පහට ගෝචර නොවන ඇත්තෝ මට ඇවිල්ලා කිව්වේ මේකට හේතු ආසනික. හැබැයි මම නිකන් ප්‍රකාශ කරන්න යන්න එපා, පර්යේෂණ කරලා ප්‍රකාශ කරන්න කියලා. පර්යේෂණ වලට පවා සම්පූර්ණම ගයිඩ්ලයින්ස් ඒත් තමයි සම්පූර්ණම කියලා දුන්නේ මේ විදිහට කරන්න කියලා. ඉතින් එතකොට මෙතුමා අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට මාව මුණ ගැහින්න එනවා දරුවට ප්‍රතිකාර ගන්න. ඒ කාලේ තමයි මම මෙතුමගෙන් ඉල්ලා හිටියේ ගිහිල්ලා මේ මැරිච්ච අයව මේ කියලා දේ ඇත්තද කියලා බලන්න කියලා. එතනින් පස්සම මෙතුමායේ මැරිච්ච වග්ගඩු රෝගීන් පදවි ප්‍රදේශයට ගිහිල්ලා කපල විච්ඡේදනය කළ බලය. එතනින් මමත් එක්ක සාකච්ඡා කර දුරකතනේ මෙතුමායි කැපුවේවා. ඒ කපද මොකද මට කිව්වා මම හිතා එතුමගෙන් මේ ටික
සාකච්ඡාට
බාල. ඔව් දැන් අපිට පැහැදිලිනේ අපි විද්‍යානුකූලව හොයන කාලේ වෙනකොටත් තාක්ෂණය හොයාගෙන ඉවරයි. ඒක තමයි අපේ පෙර තාක්ෂණේ, අපේ අධ්‍යාත්මය හා බැඳුණු තාක්ෂණේ සුවිශේෂත්වය. විද්‍යාත්මක ක්‍රමෙන් නෙමෙයි හොයන්නේ. ඒවා අධ්‍යාත්මයට ගෝචර වෙලා ඉවරයි අපි හොයන කාලේ වෙනකොට. ඉතින් කොහොම වුණත් මේක සමාජගත කරන්න අවශ්‍ය වෙනකොට වර්තමාන විද්‍යානුකූල ක්‍රමෙන් සමාජගත කරන්න අවශ්‍ය කියලා මම හිතන ඔබත් පිළිගන්නවා ඇති. එතෙන්දි මෙතුමියගේ උපදෙස් එක්ක මම මේ ආසනික කියන එක රෝගීන්ගේ, මරුන් රෝගීන්ගේ ශරීරගත වෙච්ච ආකාරය හොයා ගන්නකොට ඒ වගේම විශ්ලේෂණාත්මකව ඒවා ඉදිරිපත් කරනකොට මෙතුමිය මට කියපු කාරණයක් තිබුණා. මීට අවුරුදු 5-6කට කලින් මේ පරිශන ආරම්භ කරන කාලේ මේ මිනිසුන්ගේ මේ රෝගවලට අමතරව මේ මිනිසුන්ගේ ශරීරගතව තියෙන විශේෂම අක්මාව ආහාර මාර්ගයේ වකුගඩුවල තියෙන මේ විෂ අපිට අයින් කරන්න නම් අපේ පාරම්පරික හාල් වලට අවශ්‍යයි කියලා ක්‍රමවේදය ඒක අවශ්‍යයි කියන කාරණයත් එදා කිව්වා. ඉතින් එතකොට අපි මම නම් දැනගෙන හිටියේ නැහැ මේ පාරම්පරික සහල් වලින් මේ විසයින් වෙනවාය මේ කියන ඖෂධීය ගුණාංගෙන් මම දැනගෙන හිටියේ නැහැ. නමුත් එතුමියම මට කිව්වා මේව ගැන පරීක්ෂණ කරලා ඇති බලන්න පොඩ්ඩක් කාර්මික තාක්ෂණ ආයතනය වගේ ආයතනවල මේවා කරලා ඇති ඒවා චුට්ටක් බලන්න කියලා කිව්වට පස්සේ අතරම අපි මේ විශේෂයෙන් මතක් කරන්න ඕන වර්තමාන කාර්මික පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මැතිතුමා එතුමා අපිට බොහොම උවමනාවෙන් මේ ගැන කතා කරාට පස්සේ අපිට ලබා දුන්නා මේ පාරම්පරික හාල් වල පරීක්ෂණ කරපු ප්‍රතිඵල. ඉතින් ඒවා අර පාරම්පරික හාල් සමස්ත සමුදායම ප්‍රතිඵල නොවුනට කිහිප වර්ගයක ප්‍රතිඵල තිබුණා. නමුත් මේ ප්‍රතිඵල සමාජගත වෙලා තිබුණේ නැහැ. එතුමන්ලා මේව හොයලා පරීක්ෂණාත්මක එක පොත් ලේඛනවල තිබුණා. නමුත් සමාජගත කරන්න අවශ්‍යයි කියලා පදනම මෙතුමගේ උපදේශ එක්ක අපි සමාජගත කරනකොට අපි දැක ප්‍රධාන කාරණයක් තමයි මේ සහල්වල තියෙන විෂ අයින් කිරීමේ ගුණය. ඒ කියන්නේ එදා මට හොයලා බලන්න කිව්ව අතීතේ කොහොමද මේ පාරම්පරික සහල් පාවිච්චි කරේ කියලා. අත්‍තරම ප්‍රථම මේ පාරම්පරික සහල්වල අතීතය අපි අධ්‍යයනය කරනකොට අර මහා විවිධත්වයක් මේ සහල්වල තිබුණා කියලා කියනවා. අත්‍තරම ඒකට ලිඛිත සාක්ෂි තියෙනවා. රජ ගෙදරක අටුවේ වරකට සහල් වර්ග 500ක් තිබුණායි කියලා කියනවා. ඒ කාලගුණ තත්ත්වනුව, ඒ රජතුමාගේ ශරීර තත්ත්වයන් අනුව, උෂ්ණ කාල, සීතල කාල අනුව, ඒ වගේම සෙම වාතපිත් සෙම් වල කිපීම අවස්ථාව අනුව උචිත ආකාරයට මේ සහල් පාවිච්චි කරායි කියලා කියනවා. ඒ කියන්නේ මේ ඖෂධීය ගුණ මේ සහල් වල තිබුණායි කියන එක හොඳ උදාහරණයක්. එතකොට මේ සහල් අපිට ලැබිච්ච මේ දත්ත අනුසාරයෙන් අපි වගා කරලා ඒ සහල් සමාජගත කරනකොට මේ සහල්වල තිබිච්ච සුවිශේෂ ලක්ෂණයක් අපි දැක්කේ විසයින් කරන ගුණය. එතකොට මේ විසයින් කරන ගුණය කියන එක අපි අතීතේ කිව්වට වර්තමානයේ මේකට භාවිතා කරන්නේ විසයින් කරනවා කියලා නෙවෙයි. ඒකට කියන්නේ මේ ප්‍රතිඔක්සිකාරක ගුණය කියලා. ඒ කියන්නේ ඔක්සිකාරක සංයෝගයන්ගේ සැදිලා මේ ඔක්සිකාරක සංයෝග නිසා පටක හානිවන මේ යාන්ත්‍රණය නැවත ප්‍රත්‍යාවර්ත කරන්න පුළුවන්. අනිත් පැත්ත හරවන්න පුළුවන් ප්‍රතිඔක්සිකාරක යාන්ත්‍රණය ඇති කිරීමට සමත් වෙච්ච ප්‍රෝඇන්තොසයනිඩින් වගේ ඉතා දුර්ලභ වර්ණක ආශ්‍රයේ ගොඩනැගුණු ප්‍රතිඔක්සිකාරක රසායනික වර්ග මේ හාල්වල තියෙනවාය කියලා දැනගත්තේ මේ කාර්මික තාක්ෂණ ආයතනයේ විදේශීය පර්යේෂණාගාර සමග ඒකාබද්ධ වෙලා කරපු පර්යේෂණ තුලින්. ඉතින් එතකොට මේ විසයින් කරන ගුණය තියෙනවා කියලා මම අත්දැකේ. ඒ වගේම මේ සහල්වල තියෙනවා ප්‍රෝටීන් අධිකකම. අද ලංකාවේ තියෙන එදා අපි කතා කරා ප්‍රෝටීන් මන්ද පෝෂණය. ඉතින් මේක දුර්ලභන තියෙන ප්‍රධානම සාධකයක් තමයි පාරම්පරික හාල්වල තියෙන ප්‍රෝටීන්. මොකද දැන් හාලට අපි මාරු වීම තුල අපේ බතෙන් අපිට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය දැන් වර්තමානයේ දෙගු භාගයට අඩු වෙලා තියෙනවා. ඒතර මේ සහල් වලට යාම තුළ අපේ ප්‍රෝටීන් අවශ්‍යතාවය මම හිතන්නේ ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම මේ පාරම්පරික සහල් වල තිබුණා යකඩ වැඩිපුර. දැන් අද අපේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම පාසල් දරුවෝ වයස ගත්තොත් 50% කගේ යකඩ උණයි. ඒ වගේම ගර්භණී භාවයට පත්වෙම වෙන්න සුසු අපේ කාන්තා පරපුරගේ ශරීරවල 30%ක් යකඩ අඩුයි. ඒ වගේම පළවෙනි අවුරුද්ද ජීවත් වෙන දරුවන් තුළ 60%ක් යකඩ අඩුයි. ඒතර මේ ලේ ධාතු අඩුයි. ඒතර මේකට ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ යකඩ ඌනතාවය. ඒතර යකඩ ඌනතාවයට හොඳම විසදුමක් තමයි මේ පාරම්පරික හාල් වල තියෙන අධික යකඩ ප්‍රමාණ. ඒතර මේ යකඩ ප්‍රමාණ අපේ ශරීරගත වීම මං හිතන්නේ පාරම්පරික හාල් භාවිතයේ පිළිහිම හින්දා අපිට නැති වුණායි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම මේ පාරම්පරික හාල් වල අනිත් සියලු ශුද්ධ පෝෂක අති ඉතා ඉහරයි. විශේෂයෙන්ම නියසින් වගේ තයිමින් වගේ විටමින් B වර්ග වැඩි. ඒ වගේම සින්ක්, විටමින් E වගේ විටමින් වර්ග, ඛනිජ ලවණ වර්ග මේ පාරම්පරික සාහල් වල තියෙනවා. ඒ වගේම මේ පාරම්පරික සාහල් වල සුවිශේෂ ලක්ෂණයක් තමයි දියවැඩියා නිවාරණ ගුණය. ඒකේ තියෙන තන්තු වැඩි ප්‍රමාණයක් තියෙනවා අනිත් සාහල් වලට සාපේක්ෂව. ඒ තන්තු නිසාම මේකේ දියවැඩියා නිවාරණ ගුණයක් ලැබෙනවා. ඒ වගේම මේ පාරම්පරික සාහල් වල ඍජු දියවැඩියා නිවාරණ ගුණ තියෙනවා. ඒක අද අපි අත්දැකීම් පවතින ડોક્ટર සුජීව මේ ගැන ඉස්සරහට කතා කරයි. ඒ වගේම මේ පාරම්පරික සාහල් වල තියෙන අනිත් සුවිශේෂ ගුණය තමයි ප්‍රතිපදාහ ගුණය කියන එක. ප්‍රතිපදාහ ගුණය කියලා කිව්වොත් ප්‍රේක්ෂකයන්ට එකපාරට තේරෙන්නේ නැති හින්දා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි දන්නවා අපි ඕනම කෙනෙක්ගේ ශරීරයේ ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ස්වභාවය එහෙමයි. ඒ වගේම අපි හිතමු දැන් මදුරෙක් කියාවත් අපේ ඇඟේ අපිට වේදනාවක් දැනලා රතු වෙලා නේ කසන්න ඇවිල්ලා ඒ වගේම ඉදිමිලා මේ වගේ ක්‍රියාවක් ඇති වෙනවා. ඒ වගේම අපේ ශරීරය තුලත් බාහිරත් අභ්‍යන්තරවත් යම් සතෙක්ින්ද හෝ වෛරසයකින්ද හෝ බැක්ටීරියාවක්ින්ද අපේ ශරීරයට හානි වෙනකොට මේ සතාට විරුද්ධව ශරීරය තුල ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සමතුලිත කරගන්න අවශ්‍යයි අපිට. මේ ප්‍රතික්‍රියාව ගොඩාක් වුණොත් ඒ ප්‍රතික්‍රියාව හින්දාම ශරීරය විනාශ වෙනවා. ඒ වගේ මේ ප්‍රතික්‍රියාව සතා ඒ සුද්ධ ජීවියාගේ ක්‍රියාකාරීත්වය නවත්වන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට පමණයි මේක ඇඟේ සිද්ධ වෙන්න ඕන. අන්න ඒ සමතුලිතතාවය තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සමතුලිත කරන ඒ කියන්නේ මේකට කියනවා ප්‍රතිශක්ති ක්‍රියාකාරීත්වය කියලා. එතකොට මේ ප්‍රතිශක්තිය ක්‍රියාකාරීත්වය සමතුලිතව පවත්වාගෙන යන්න අපිට වැදගත් වෙනවා මේ ප්‍රතිප්‍රදාහ ගුණය තියෙන මේ කියන එක. එතකොට මේ ප්‍රතිපදාහ ගුණේ විශේෂයෙන්ම අපිට ලැබුණු දෙයක් තමයි මේ ප්‍රධාන ආහාරය හරහා අපිට ලැබිච්ච පාරම්පරික සහල් හරහා අපිට ලැබිච්ච මේ ඖෂධයේ ගුණාංගය. ඒක වර්තමානයේ කාර්මිතාක්ෂණ ආයතනය විදේශීය පරිශ්‍රණ ආයතන සමග ඒකාබද්ධ වෙලා ඒක ඔප්පු කරලා තියෙනවා. ප්‍රතිපදාහ ගුණය මේ දැන් තියෙන භාවිතාකන් බහුල භාවිතාකන් උණනාශක ඖෂධ වලට වඩා කිහිප ගුණයකින් වැඩි බව. එතකොට මේ ඖෂධීය ගුණය නිසාම එදා ලුණු කැඳ එකකින් ඔබට මතක ඇති අපේ තාත්තලා කාලේ දොස්තර මහතුරු හිටියත් නෑ වේදනානාශක උණනාශක ඖෂධ තිබුණෙත් නෑ ඉතින් පැරසිටමෝල් වර්ග තිබුණේ නැහැ. ඒ කාලේ අපේ තාත්තලාට අපේ ඒ තාත්තලගේ අම්මලා වෙදකම් කරේ උණක් හැදුනම ලුණු කැඳවලින් නේ. ඒතල ලුණු කැඳ කියන්නේ අපේ ගෙදර හදාගන්න පුළුවන් සරලම පාරම්පරික හාල්වලින් හදාගන්න පුළුවන් සරලම කැඳ වර්ගය. ඒතර එදා මේ උණ නිවාරණය වුණා මේ ලුණු කැඳවලින්. ඉතින් අන්න ඒ උණ නිවාරණ ගතිය අද අපිට ලුණු කැඳ වලින් ලැබෙන්නේ නැත්තේ මෙන්න මේකයි. ඒ වගේම පාරම්පරික සහල් වල තිබුණා මේ ප්‍රතිප්‍රදාහ ගුණය නිසාම හන්දි අමාරු අඩු වෙන්න පුළුවන් ගැති. අද හන්දි වල ඇති මේ අසාත්මිකතා හින්දා මේ අද ගොඩක් හන්දි අමාරු අපේ ළඟ අපේ සමාජයට ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඇලර්ජික් කියලා අපි දන්නවා මේ කසල පළු දාන ඒ රෝග ඇලර්ජික් තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන් වුණා මේ පාරම්පරික හාල් වල මේ තියෙන ගුණ හින්දා. ඉතින් ඒක හින්දා මේ පාරම්පරික හාල් වල සාරාංශයක් වශයෙන් ගත්තොත් ප්‍රෝටීන් යකඩ ශුද්ධ පෝෂක අතින් ඉහළයි, විස නිවාරණ ප්‍රතිපොක්ෂිකාර ගුණය අධිකයි, ඒ වගේම ඉදේවැඩියා නිවාරණ ගුණ, ඒ වගේම අපේ ආහාර මාර්ගයට අත්‍යවශ්‍ය ශුද්ධ ජීවි සන්තති පවත්වා ගැනීමට අවශ්‍ය වන තන්තු ප්‍රමාණය ඉතා ඉහළයි, ඒ වගේම මේ පාරම්පරික සහල් වල ප්‍රතිප්‍රදාහ ගුණය උණ නිවාරණ ගුණ ඉතා ඉහළයි. ඉතින් මේක තමයි දැන්ට සාරාංශ වශයෙන් කියන්න තියෙන්නේ.
අපි උබලඟ විසිර
අර්ධනිමන්තක අපි ඉන්නේ අද දවසේ අපි මේ අපේ රටේ සබාධම කෘෂිකර්මයේ ආහාර විද්‍යාව පිළිබඳ කතා කරන අතරවාරේ අපි ගොවිතැන කොහොමද අපේ රටේ රෝග ඇති කරන්න අපේ රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය කිසියම් නිවැරදි නොවන තැනකට ගෙන යන්න දායක වෙලා තියෙන කියන කාරණේ ගැන තොරතුරු කතා කරන්නේ. ප්‍රියන්ත සනනායක මහත්මේ, අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන මේ ගෙවුණු සතියේ කැඳ පිළිබඳව අපි යම් කාරණා කිහිපයක් ගෙවුණු වැඩසටහන කතා කරා. මේ කාරණේ ගැන අපි ටිකක් නැවත සඳහන් කරමු. අපේ ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් මේ පිළිබඳ විමසලා අපිට යම් යමතුම් ලබා දුන්නු නිසා කොහොමද මේක සකස් කරගන්නේ කියන කාරණේ අපි කතා බහ කරමු.
පැතුම් අපි දැන් මේ පාරම්පරික හාල් කියන එකම ඖෂධයක්. එතකොට දැන් අපිට ආපු ප්‍රශ්නයක් තමයි දැන් වකුගඩු රෝගය ගැන හදාරද්දී තවත් ඊළඟට සමාජය තුළ විශාල රෝග ගණනාවක් වේගෙන් වැඩි වෙමින් යනවා කියන එක අපිට අඳුනගන්න උනා. ඒ ටික ඔක්කොම දිහා බලලා එතනදී නැවතත් මම මේ අපේ ඒ මාත් එක්ක කතා කරන ඇත්තුන්ගෙන් මම ඇහුවේ අපි ඉස්සර ඉතිහාසයේ මොකද කරේ මේ පාරම්පරික සහල් වල මිල අධිකයි. එකක්. ඒකට අපි ගොවියට අධික මිලක් දීලා තමයි මේක ගත්තේ. නැත්නම් ගොවියව ඉස්සරහට මේක වගා කරන්න මේ යොමු කර ගැනීමට අපහසුතාව නිසා අපි ඒ අයට අනිත් එක ඒ අය බොහොම දුප්පත් අය. ඒ නිසා අපි ඒ අයට රුපියල් 60ක් වගේ මිලක් වී කිලෝ එකකට දෙන්න පටන් ගත්තා. අරගෙන ඊළඟට ඒකෙන් අපි හාල් දැන් කඩවල හෙලසුවේ හාල් 165යි. ඉතින් ගෙදරින් ගන්නවනම් මම 150ට දෙනවා. ලූස් පැකට් කරපු නැතිගෙන 140ටත් දෙනවා. ඒ මට්ටමට මිල අඩු කරගන්න අපිට පුළුවන් වුණා ඉස්සර 200 ගණන් වල තිබිච්ච ඒවා. අපේ හෙලසුවෙන් දෙන ඒවා ගැන මම මේ කතා කරන්නේ. එතකොට මේ හාල් වලින් ඊළඟට තවත් අඩු මුල මිලකට දැන් අපි හදන නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩුයිනේ. අනිතික මිලත් එතකොට දැන් සාමාන්‍ය හාල්වල වගේ මිල දෙගුණයක් වෙනවා. ඉතින් එතනදී අපි අධ්‍යක්ෂක දෙය තමයි සාමාන්‍ය හාල් වගේ නෙමෙයි ඊට වඩා ගොඩක් අඩු ප්‍රමාණය තමයි මේ හාල් කන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයන එතන වාසියක් එනවා. ඊළඟට රෝග නිවාරණය වෙනවා. ඊළඟට අපි බැලුවා අපි කොහොමද මේ පාරිභෝගික ජනතාව විශාල සංඛ්‍යාවකට මේ නිෂ්පාදනය දැන් අපි ගියසර අක්කර 7000ක විවගා කෙරෙව්වා. එතකොට ඒත් මදිනේ ඒ නිෂ්පාදනය පාරිභෝගික ජනතාවට සපයන්නේ කොහොමද කියන එකේ තමයි මට මේ අත්තු කියලා දුන කැඳගෙන. එතකොට කැඳ කියන එක අපි ඉස්සෙල්ලා ලුණු කැඳ භාවිතා කරලා තියෙනවා. අපි දන්නවා කොළ කැඳ කියන භාවිතා කරනවා. ඒ මොනවා කරත් මේ කැඳ වර්ග දැනට අවශ්‍ය කැඳ එක තමයි ඇඟෙන් විස අයින් කරන කැඳ එක. දැන් අපි අපේ වෛද්‍ය දහනායක මහත්මයා මැරිච්ච අයගේ ඒ බොඩි ස්කැප්වම ආසනික් තිබුණා. ඒ ශරීරේ නොඑක් තැන්වල. එතකොට මේ අපි ඉස්සර සර්ප විසට දුන්නේ කැඳ වර්ග. ශරීරයේ විසක් තිබුණත් කැඳ වර්ග හරහා තමයි අයින් කරලා තියෙන්නේ. එතනදී දැනට විශාල ප්‍රමාණයක් මේ ශරීරයේ හැම කෙනෙකුම කෘෂි රසායන නිසා ඇතිවෙන ලෙඩ රෝග මට ඒ ඇත්තුන්ගෙන් දැනගත්තු විදිහ වර්ග හතරක්වත් අඩුම ගන්න කැඳකර මිශ්‍ර කරන්න කියලා. ඉතින් ඒ අය මට අනුපාත දුන්නා. ඒ අනුපාත වලට මිශ්‍ර කරා කැඳ වර්ග හතරක් හැදුවා. ඊළඟට ශාකවල ඇට වර්ග උදාහරණයක් හතවාරිය ඉරමුසු එහෙම නැත්නම් අපේ ඖෂධීය ගම්මිරිස් බොහොමත් ඖෂධ මේ ඖෂධීය ගුණෙන් ඉතා ඉහළ දෙයක්. ඊළඟට සුදු ලුණු රත ලුණු කෝවක්ක කොළ මේ වගේ වර්ග 60 දල වශයෙන් 60කට වැඩි සංඛ්‍යාවක් මිශ්‍ර කරලා අනුපාතවලට ඒවා ඊළඟ තාක්ෂණයේ හැටියට කියලා දුන්නා. රතු සූදුරු එතකොට ඒවා බදිනේව සමහරව බදලා තියෙනවා සමහරව එළගිතල් කලවම් කරලා තියෙනවා සමහරව කකාරවල තියෙන මේ විදිහට මේ කුඩු පැකට් එකක් හදලා ඉනද අද සමාජයට ගැලපෙන ආකාරයට අද සමාජයේ හැමදෙසම ශනික දේවල් නිවන්නේ. ඒ නිසා මේක ඒ අයට පරිහරණය කරන්න පහසු වෙන විදිහට කුඩු පැකට් එකක් වෙනම හැදුවා. මේ කුඩු පැකට් එකේ කිසිම දෙයක් කල් තියා ගැනීමේ ක්‍රමය පවා රසකාරක වලින් තොරයි. කිසිම කෘතව දෙයක් දාලා නැහැ. සෑම දෙයක්ම ස්වභාවික දේවල්. සමහර වෙලාවල ඉලගිතෙල් තියලා මේ පැලිතර මේ තියෙන දේවල් අඩංගු දේවල් ඔක්කොම මම මේ කැඳ පැකට් එකේ කොලයක් දාලා තියෙනවා. හෙලසුවෙන් පිදෙන ඖෂධීය කැඳ කියලා ගහලා ඇති. ඒ කොලේ ලියලා තියෙනවා අඩංගු ද්‍රව්‍ය හැම එකක්ම. එතකොට ඒ කුඩු පැකට් එක වෙන මේක ඇතුළට දැම්මා. දාලා එතකොට පිළියෙල කරගන්න පහසු වෙන්නේ. දැන් හාල් ටික ලිපේ තියලා වතුර දල වශයෙන් ඒකේ ලියලා තියෙනවා. පිරිසිකෝප දාන්න ඕන ගන්න පිරිසිකෝප 10කට වැඩි 10ක් හෝ ඊට වැඩි ඒකේ ලියලා තියෙනවා කැඳ වර්ග හතර වෙනස් විදිහට. දාලා ඊට පස්සේ පොල් කිරි පිරිසිකෝප හතරක් දාලා කුළු බඩු පැකට් එකක් ඒකට දාලා කැඳ ටික ලිපේ තියලා පිළියෙල කරගන්න ආකාරය ඒ කොලේ ලියලා තියෙනවා. එතනදී අපි ඒක ඊට පස්සේ අපි IT ආයතනයේ කාර්මික තාක්ෂණ ආයතනයේ ඊට පස්සේ අපි තව මැලේසියාවෙන් මෙව දෙපළකින් මේක විද්‍යාත්මක පර්යේෂණ භාජනය කරා. මම දැන් මේ කැඳ ගැන මං කියනට වැඩිය ඒ දත්ත ගැන අපේ වෛද්‍ය දහනායක මැතිතුමා ඒක කතා කළා. අපේ වෛද්‍ය සුජීව වික්‍රමසිංහ මැතිනිය මේවා ගැන විශේෂයෙන්ම රෝගීන්ට දිවි අත්හදා බැලුවා. ඉතින් තවත් විශේෂ අපි මතක් කරන්න ඕන වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු දකුණු පළාතේ ගොඩක් ඉන්නවා මේ ගැන මේ අත්හදා බලපු හා බලමින් ඉන්න ඒ වගේම බටහිර වෛද්‍යවරු. ඉතින් මේ නිෂ්පාදන කරේ කැඳේක රුපියල් 70ක් වගේ මිලකට කැඳ වීදුරු 10ක් ගන්න හදන්න පුළුවන්. ඒ නිසා අපි පාරිභෝගික ඉතාම මිලකට වැඩිම ගුණයකින් සහිතව රෝගයේ දැර තියෙන රෝගවලට ගැළපෙන ආකාරයට මේ කැඳ නිෂ්පාදනය කරේ. මම හිතන්නේ ඒ ගැන වෛද්‍ය දහනායක මැතිතුමා කතා කරලා ඊළඟට වෛද්‍ය සුජීව
කොඳු දහනායක මහත්මයා මේ කැඳ පිළිබඳ ඔබේ අත්දැකීම එක්ක අපි මේ දීර්ඝ කාලයක් මේ කාරණාවෙත් යොමු වෙච්ච අපි සුජීව වික්‍රමසිංහ මහත්මයාට යමු.
ඔව් මම හිතන්නේ කැඳ ගැන බටහිර වෛද්‍යවරුන්ට කතා කරන්න වෙලා තියෙනවා දැන්. ඉතින් කොහොමනම් මේක දේශීය වේදකමේ ආහාරය කමන්නේ අපි බටහිර වෛද්‍යවරු විදියට බටහිර විද්‍යාව ඉගෙන ගන්න ආයෙ විදියට කතා කරමු. මොකද මේ කැඳවල ගුණ සමාජගත කරන්න ගියාම මම හිතන්නේ විද්‍යාත්මක දැනුමක් ආශ්‍රයෙන් සමාජගත කරත් ඒක වඩාත් මිනිස්සු පිළිගනී කියලා හිතනවා. ඉතින් මම හිතන්නේ මේ කැඳ හැදීම තුළ මම අත්දැක කාරණේ තමයි අඩු සහල් ප්‍රමාණයකින් වැඩි පෝෂණ ගුණයක් අර මං කිව්ව අපිට අඩු වෙච්ච ශුද්ධ පෝෂක ඒ කියන්නේ විටමින් ඛනිජ ලවණ සහ මේ ඖෂධීය ගුණ ඉතා වැඩි ප්‍රමාණයකින් ගුණණය කරන්න පුළුවන්. ක්‍රමවේදයක් තමයි මේ කැඳ කියලා මම දැක්කේ සාරාංශ වශයෙන් ගත්තොත්. ඉතින් මේ උදාහරණ මම කීපයක් දුන්නොත් අපි දන්නවා දැන් අද අපේ වර්තමානයේ තියෙන ප්‍රධානතම උණතාවයක් තමයි අපිට සිරප් වශයෙන් බොන්න වෙනවා විටමින් B නේ. ඒතර මේ විටමින් B එක මේ කැඳ කෝපයක් තුළ ඒ කියන්නේ මිලිලීටර් 200 මේ අඬු කෝපයක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් පිරිසි කෝපයක් ගත්තොත් මිලිලීටර් 200ක් කියලා කිව්වොත් ඒතර අන්නේ මිලිලීටර් 200 කෝපයක් තුළ මේ අඩංගු වෙනවා මේ කැඳ පැකට්ටුවකින් හදාගන්න පුළුවන් මේවායි කෝප 10ක් විතර රුපියල් 70කට දෙන කැඳ පැකට්ටුවකින්. එතකොට ඒ එක කෝපයක් තුළ අඩංගු වෙනවා මේ සාමාන්‍ය අපේ පාසල් යන දරුවෙකුට අවශ්‍ය සියලු විටමින් B12, විටමින් B2, විටමින් B3, විටමින් B6 කියන. මෙන්න මේ විටමින් වර්ග 6ම කීපෙම මම හිතන්නේ එක කැඳ කෝපයක් තුළ අන්තර්ගත කරන්න පුළුවන් හැකියාව. ඒක මම නම් බොහොම මේ සුවිශේෂ කාරණයක් විතර දකින්නේ. මොකද අද අපිට විටමින් B දෛනික අවශ්‍යතාවයම මේක කැඳ කෝප්පකින් සපුරා ගැනීම මම හිතන්නේ අද වගේ අපේ වගේ මේ ආර්ථික තත්ත්වයක් තියෙන රටකට බොහොම උචිතයි කියලා මට හිතෙනවා. ඒ වගේම පොස්ෆරස් දවසට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය විටමින් B එක ගත්තොත් 66%ක්, විටමින් E 66%ක් දවසට අවශ්‍ය ප්‍රමාණය. ඒ වගේම තන්තු ප්‍රමාණය අද අපේ ආහාරයේ විශේෂයෙන්ම අපිට අඩු වෙන දෙයක් තමයි තන්තු. මේ තන්තු ප්‍රමාණය 125%ක්. ඒ වගේම ප්‍රෝටීන, විටමින් A මේ වගේ සැලකියුතු ප්‍රමාණ වලින් කැල්සියම් මේවා සැලකියුතු ප්‍රමාණ වලින් අපේ ශරීරගත වෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය සහල් වලට සාපේක්ෂව මේ කැඳ සැලකුවොත් දැන් මේ කැඳ එක වීදුරුවකට අවශ්‍ය වෙන්නේ හාල් ග්‍රෑම් 12ක් විතර. ඒත් මේ හාල් ග්‍රෑම් 12න් තමයි මේ දෙක කරන්නේ. ඒතර අපි මේ හාල් ග්‍රෑම් 12යි තියෙන සුවිශේෂ මේ කැඳ එකක් හැදුවම තියෙන අනිත් සුවිශේෂම කාරණය තමයි අපි මේ කැඳ හදන්න ප්‍රධාන පරමාර්ථයක් උනේ අපේ ශාරීරික තැම්පත් වල තියෙන විස අයින් කිරීම. මොකද විස අයින් කරන ආහාරයෙන් අපි අයින් වෙලා මේ පාරම්පරික සහල් වල තියෙන විස අයින් කිරීමේ ගුණය සමාජගත කරන්නට අපි මේක පිළියමක් විදිහට යොදාගත්ත මේ කැඳ එක ඒ හරහා අර ප්‍රතිඔක්සිකාරක කියන ගුණය ඇඟේ විස අයින් කරන ගුණය සහල් වලට සාපේක්ෂව 250 ගුණයක් දක්වා ගුණයකින් වැඩි කරගන්න පුළුවන් වුණා. ඒක 100ට වශයෙන් ගත්තොත් 25000 ගුණයක් විතර 100ට. ඉතින් එතකොට මේක සමානයි මේ හාල් ග්‍රෑම් 12න් හදන කැඳ කෝප්පෙ සමානයි හාල් කිලෝ 3ක් අපි කාලා ගන්න ඕන විස නිවාරණ ගුණයට. එතකොට හාල් කිලෝ 3ක් ගන්න දැන් පාරම්පරික හාල් නම් හාල් කිලෝ 3ක් ගන්න සාමාන්‍යයෙන් එක්කෙනෙකුට යනවා සති දෙකක් විතර. ඉතින් එතකොට ඒ ගුණයම අපි එක කැඳ කෝප්පයක් තුළ එක කැඳ වේලකට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගුණය. ඒ වගේම අර තයිමින් වගේ විටමින් B 3 ගත්තොත් ඒ විටමින් B ඒ වගේම 200 ගුණයකින් විතර අපිට වැඩි කර ගන්න පුළුවන් මේ සහල් වලට සාපේක්ෂව. ඒතර මේ විටමින් වර්ග කණිජ ලවණ ගුණණය වෙන ස්වරූපයක් තමයි මම දැක්කේ මේ පාරම්පරික සහල් අර කුළුබඩු වර්ග අර පලාකොළ වර්ග එකට එකතු කරලා මේ හදන තාක්ෂණය තුල. ඉතින් මම හිතන්නේ මේ තාක්ෂණයේ මේ අනුපාත තමයි මේකට තියෙන මම හිතන්නේ මට තේරෙන ක්‍රමවේදය සහ මට තේරෙන අත්දැකීම. ඒ වගේම මේ පාරම්පරික සහල් වල තියෙන අනිත් සුවිශේෂ ලක්ෂණයක් කියලා මම ડોક્ટર සුජීවට බාර දෙනවා. අපි දන්නව කවුරුත් අපි පොල් කිරි බොන්න කන්නේ බයයි. ඉතිහාසයේ අපි පොල් කිරි කැඳ බිව්වා. මේ කිරිබත් කෑව බය නැතුව කොලෙස්ටරෝල් හැදුන්නේ නැහැ අපේ අම්මලා තාත්තලාට අපිට. හැබැයි දැන් පොල් කිරි කිව්වම බය වෙනවා. හැබැයි මම මේ කැඳ එක හදන්න පොල් කිරි පාවිච්චි කරනවා කියලා අපේ ප්‍රියන්ත සේනාරක් මැතිණිය කිව්වා. පිරිසි කෝප 3-4ක්. හැබැයි මේ පොල් කිරි වල තියෙන තෙල් ප්‍රමාණය අපි බැලුවොත් මේ කැඳ හදන්න පාවිච්චි කරන පොල් කිරි ඒ කැඳ හදන්න පාවිච්චි කරන පොල් කිරි වල තියෙන තෙල් ප්‍රමාණය අපි ගණනය කරොත් කැඳ හදලා ඉවරුනාම ඒ කියන්නේ බීමට අවශ්‍ය අවසන් කැඳේක නිර්මාණය වුණාට පස්සේ ඒ පොල් කිරි වලින් පොල් කිරි වල තියෙන තෙල් ප්‍රමාණය 90%ක් දක්වා අඩු වෙනවා. ඔන්න පැතුම් බොහොම වැදගත් කාරණයක්. ඒතර මේ කුළුබඩු පාරම්පරික මේ කොළ වර්ග එකට මුසු වෙච්ච තැන මේ ආහාරයේ තියෙන තෙල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් හැකියාව. ඒතර මේක විද්‍යාත්මකව කියනවා ලිපිඩ් ලෝවරින් ability කියලා. එතකොට මේක තමයි මේ පොල් කිරි වල තියෙන අනවශ්‍ය තෙල් කොටස අයින් කරලා ඒ පොල් කිරි වල තියෙන විස නාශක ගුණය මේ කැඳ වලට එකතු කරපු සුවිශේෂ අවස්ථාවක් තමයි මේ කැඳේක නිර්මාණය වීම. ඉතින් ඒකින්ද මෙන්න මේක තමයි සාරාංශ වශයෙන් ගත්තොත් ඒ වගේම යකඩ ප්‍රමාණය හාල් වලට සාපේක්ෂව 340කින් වැඩි වුණා යකඩ ප්‍රමාණය, තන්තු ප්‍රමාණය 300කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වුණා. ඒ වගේම ප්‍රෝටීන් ප්‍රමාණය 224කින් වැඩි වුණා. එතකොට මේ අපි අර අපිට නැති වෙච්ච ශුද්ධ පෝෂක තන්තු ඒ වගේම ඖෂධීය ගුණය මේ පාරම්පරික සහල් වලට සාපේක්ෂව ඉතා විශාල ගුණයකින් ගුණණය කරගන්න පුළුවන් සුවිශේෂ ආහාර වටවරුවක් තමයි මේ කැඳේක කියන්නේ.
මෙතනදී කියන්න ඕන එකක් තියෙනවා. අපේ ආහාරතාව ඉතිහාසයේ බෞද්ධ සංස්කෘතියත් එක්ක මට තේරෙන විදිහට මේ හැම දෙයක්ම තමන්ගේ, ඒ කියන්නේ අපි දන්නවා සංස්කෘතියත් එක්ක බැඳුණු ආහාර රටාවක් දෙමළ ද්‍රවිඩයගේ වෙනම තියෙනවා, මුස්ලිම් ජාතිකයන්ගේ වෙනම තියෙනවා, බෞද්ධයගේ වෙනම තියෙනවා. මේ හැම දෙයක්ම දැනීම ඒ කාලේ අපිට ඇවිල්ලා තියෙන්නේ. මම බුද්ධ ධර්මය අනුගමනය කරන කෙනෙක් නිසා මට ඒ දැනීම ඇවිල්ලා තියෙන්නේ. යම් ඇහැට නොපෙනෙන ඉන්ද්‍රියපර ගෝචරන ඕන ඇත්තංගෙන් වෙන්න ඕන කියන එක මට තේරුණේ. මොකද ඒ අපි දැන් අවසානයේ කරලා තියෙන්නේ, දැන් අපේ කුළුබඩු ටික තියෙද්දි අපි ඒ කුළුබඩු අඹරලා ඒ වගේ පරිහරණය කරලා පොල් කිරි දාලා තියෙන එහෙම. ඒ එතනදී පොල් කිරි වලට වෙන්නේ මොකද්ද කියලා අපි හොයලා නැහැ. කුළුබඩු එක්ක කරද්දී අපි පර්යේෂණ පත්‍රිකා හෙව්වා, අපිට අහුනේ නැහැ. අපේ කැඳේ එක කොහොමද නිර්මාණය වුනේ කියලා අපි හොයලා බලලා තිබුණේ නැහැ. එතකොට අපි කරේ පොල් කිරි ටික අයින් කරා, ඒ වෙනුවට විකල්ප තෙල් එකක් ගත්තාද අපි කුළුබඩු ටික තියෙද්දී. ඉතින් ආහාර රටාව කියලා මේ සම්ස්තයම වැදගත්. මෙන්න මේ කැලි කැලි අයින් කරගෙන අපි නොඑක් විදිහේ දේවල් එක විද්‍යාවෙන් හොයන පොල් කිරිගේ නෑ, හැබැයි පොල් තෙල් දැම්මම මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි අපිට වැරදිච්ච තැන කියලා මම අඳුරගත්තේ. එහෙනම් පාරම්පරික හාල් ටික තියෙනවා, ඒත් එක්ක එකතු වෙච්ච දේශීය එළවලු තිබිලා තියෙනවා, ඒත් එක්ක එකතු වෙච්ච කුළුබඩු හරහා අපේ නිෂ්පාදන රටාවක් තිබිලා තියෙනවා, ආහාරය සකස් කරන රටාවක්, ඒත් එක්ක එකතු වෙච්ච ආහාරයට එකතු වෙන තන්තු ප්‍රමාණය, ඒ වගේම ක්ෂුද්‍ර ජීවි ප්‍රමාණය, මේ හැම දෙයක්මත් තිබිලා තියෙනවා පොල් කිරි හරහා. වෙලා තියෙන්නේ ආහාරයේ ගුණය වැඩි කරලා තියෙනවා, විස තියෙනවා නම් අයින් කරලා තියෙනවා, ඊළඟට ඒකේ තියෙන අනවශ්‍ය තෙල් කොටස් ටික ආහාරයෙන් වෙනත් ද්‍රව්‍ය බවට කුළුබඩු නිසා පරිවර්තනය වෙලා තියෙන්න ඕන. ඒ නිසානේ අපි ෆැට් අමවුන්ට් එක බැලුවාම මේ ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙන්නේ දැන් කැඳ කෝප්පේ. අනේ මේක මං හිතන්නේ අපිට හිතන්න වැදගත්. අපි පිටරටකින් එක එක පරිවර්ෂණයක් කරලා එක කෑල්ලකම විතරක් නෙමෙයි සමස්ත ආහාර රටාවගෙනම අවබෝධයට ලක් කරගෙන මේ ආහාරයෙන් වෙනස් නොවන එකේ හේතුව වෙන්න ඕන. අපි මේ තරම් අද ලෙඩ රෝග වලට බාධන වෙලා තියෙන්නේ. හොඳයි, එහෙනම් මම වෛද්‍ය සුජීව මහත්මයට බා අපි බටහිර වෛද්‍යවරියක් විදිහටයි කැඳ දෙන්න යොමුනේ කියලා මගේ මූලික වෛද්‍ය උපාධිය. ඒකට බටහිර වෛද්‍ය උපාධිය ගත්තේ මම එතෙන්දි 2006 දී. තමයි මම ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට පත් වුණා මහජන සෞඛ්‍ය වැඩිනදානි විදිහට. එතෙන්දි සෞඛ්‍ය අධ්‍යාපනය මගේ එක රාජකාරියක් වුණා. මේ සෞඛ්‍ය අධ්‍යාපනය දෙන්නේ රෝගීන් ළඟට යනකොට පෝෂණය ගැන වැදගත්කම ගොඩක් අවධාන්‍ය වුණා. ඇත්තටම රාගම වෛද්‍ය පීඨයේදී අපිට අලුත් දැනුමක් දීලා සන්නද්ධ කරලා තිබුණා. ඒ වුණත් රෝගීන්ගේ ප්‍රශ්නෙට සම්පූර්ණ විසඳුමක් දෙන්න තරම් දැනුමක් ප්‍රමාණවත් වුණ නැහැ. ඒ හින්දා මම තීරණය කරා පෝෂණය ගැන තව ටිකක් ඉගෙන ගන්න. කැලණිය තියෙනවා ආහාර හා පෝෂණය පිළිබඳ පශ්චාත් උපාධිය. මේක හදාරන්න ගත්තා 2007 දී. ඒකම ලංකාවෙම පෝෂණ සායන හතරක් පටන් ගත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒකට එකක් ගම්පහ ආරම්භ කරා. මේ 2007 මේ කාලේ ඉඳන්ම තමයි රෝගීන්ට උපදෙස් දුන්නේ පෝෂණය පිළිබඳ අද වෙනකන්. මේ වෙනකොට දාස් ගානක් බලලා තියෙනවා. මේ කරගෙන යනකොටත් දැන් අපිට තියෙන ගැටලු තමයි අපි පැය 24ක් කන බොන ඒවා රෝගීන්ට ලියන්න දීපුවාම එතෙන්දි පැහැදිලිව බලපුවාම පේනවා මේ සුද්‍ර පෝෂක ඌනතාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ කෑම එක බොහොම විවිධත්වය අඩුයි. බතුයි, පරිප්පුයි, අලයි, ඔකට සෝයා මීට් සහ තව මාළු මස් වගේ කීපයක් තමයි එකතු වෙලා තින්නේ. විවිධත්වය දැන් පෝෂණයේදී ප්‍රධානම කියන්නේ විවිධත්වය වැඩි වෙන්න ඕනි සුද්‍ර පෝෂක ගුණතාවක් අයින් වෙන්න නම් කියලා. එතකොට විවිධත්වය වැඩි කරනකොට තියෙන ප්‍රශ්න කොළ කන්න කිව්වත් වෙලා නැහැ කියනවා මෙල්ලුම කතාවක්. එළවලු කන්න කිව්වම ගණන් කියනවා. පළතුරු කන්න කිව්වම තව එක 20 තියෙනවා කියනවා, එක පළතුරු නැහැ කියනවා. මේ ප්‍රශ්නවල විවිධත්වය එකතු කරන්න බෑ. දැන් දැනට ලෝකේ ආක්ෂණයේ දිනු හිඳ අපි දවස තුල කාපුවා දාන්න පුළුවන් මුද්‍රකාංක පරිගණක මුද්‍රකාංක තියෙනවා නියුට්‍රි සර්වේ කියලා අපි ඔනෙක් කෙනෙකුට ඩවුන්ලෝඩ් කරන් බලන්න පුළුවන්. මේකට දාපුවාම මේ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් නේද කියන කොටස් නෙමෙයි ඇත්තටම අඩු සුත්‍ර පෝෂකවල දවසට හම්බෙන ප්‍රමාණය බලපුවාම ඒගොල්ල ප්‍රතිශතයක් විදිහට මේ මුද්‍රකාංක වලින් දෙන්න පුළුවන් මෙච්චර අඩුයි කියලා. ඉතින් මේව ඇනලයිස් කරනකොට දැන් ඊළඟට ආපු ප්‍රශ්නේ තමයි අපි මොනවද එහෙනම් රෝගීන්ට කන්න කියන්නේ කියලා.
එතකොට දැන් ඔය එක්කම දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වලට මේවට ආහාර සම්බන්ධයි. ඒ හින්දා වෛද්‍යවරු දැනුවත් කරන්නත් එක්ක මානව පෝෂණ පිළිබඳව තව කොළඹ වෛද්‍ය පීඨයට සම්බන්ධව පශ්චාත්පාදියක් පටන් ගත්තා. මේකටත් යොමු වුණා. ඒ පශ්චාත්පාදිය කරන අතරේ තමයි ඇත්තටම ප්‍රියන්ත සේනානායක මහත්මිය හම්බුනේ. එතකොට එතුමිය ගෙන් අපිට විකල්පයක් හම්බුණා. ඒ කියන්නේ කන් දැන් සාමාන්‍යයෙන් තියෙන මේවා කන්නේපා. ඒතකොට එතුමියගෙන් අපිට දැනගන්න පුළුවන් වුණා ඉස්සරහ කොහොමද කෑවේ, මේක හැදුවේ මොනවද කෑවේ, කොහොමද ඒගොල්ලෝ ඒක කාලා නිරෝගීව හිටියේ කියලා. මේක ඉතින් ඊට පස්සේ පශ්චාත්පාදිය අවසන් වෙනකොට අපිව ප්‍රධාන රෝහල් වලට අනුයුක්ත කර අපි 20 දෙනා. එතකොට ඒ වෙනකොට දැන් අපි ගත්ත දැනුමත් එක්ක මෙතුමියගේ ප්‍රායෝගික දැන් මේ වෙනකොට රාජකීය කොළඹ රාජකීය විද්‍යාලයත් විහාර මහත් ඉතිපදවල විහාර මහදේවියගේ ළමයින්ට සහ ගුරුවරුන්ට කැඳ දීලා තිබුණා. එතකොට ඒ වෙනකොට මේ ආත්මා මෙතෙල් එතකොට ඔවගේ රෝගී සදක්ත දැන් ගොඩක් බහුලනේ දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඒ වදී කියලා තිබුණා. ගුරුවරුන්ගේ සීනියර් අඩු වෙනවා, කොලෙස්ටරෝල් අඩු වෙනවා, ඒ වගේ කතා තිබුණා. ඉතින් අපිගේ මූලික අපේ මූලික අරමුණ උනේ පෝෂණය හදන්න. ඒක එක්කම අනිත් එක දැන් මේක කෑම එක විතරක් නෙමෙයි, මේක දැනගත්තට පස්සේ දැන් අපේ පවුලේ මම වෛද්‍යවරයෙක්, ඒ වගේ මගේ පවුලේ තව වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා. හැබැයි මගේ තාත්තට දියවැඩියා හැදෙන එකවත් මගේ අම්මට කොලෙස්ටරෝල් හැදෙන එකවත් බලකො ගන්න පුළුවන් වුණේ මේ අපි තුන්දෙනා වෛද්‍යරුණාට. එතෙන්දී ඉතින් දැන් පවුලක් ගත්තද අපේ මේ ඕනෙම් පවුලක මේ ලෙඩ ටික තියෙනවා. ඉතින් මෙතුමියගෙන් මේ දැනගත්ත ඒ කැඳ ගැන අපි ගෙදරදී කරලා බැලුවා. මම ඉස්සෙල්ලාම ගෙදරදී හැදුවා. මම දැක්කා පෞද්ගලිකව මේ සීනියර් අඩු වෙනවා, කොලෙස්ටරෝල් අඩු වෙනවා, මේ හන්දිය අමාරුස වෙනවා. දැන් මේ ගෙදර ඇයිගෙන් ගත්ත අධ්‍යක්ෂීම්. එතකොට පෝෂණ සායනට අපි දැන් මේ 2014 ඔක්තෝබර් මාසේ එතනින් පස්සේ රෝගීන්ට කැඳ දෙන්න පුළුවන්කමක් ආවා. අර මෙතුමිය ගත්ත දැනුම ඒ වෙනකොට සමාජයේ මේ පාසල්වල දීලා තිබුණා සමාජයේ පෞද්ගලික අධ්‍යක්ෂක. ඒ මත තමයි මම කැඳ නිර්දේශ කරන්න ගත්තේ. එතකොට දැනට කෙටියෙන් හඳුන්වනවා නම් සීනි කොලෙස්ටරෝල්, එතකොට ආක්මාව තෙල් ආයක විස්තර කරුම් පස්සේ ආක්මාව නරක් වෙනවා කියලා අපි කෙටියෙන් කියවුවොත් මේවා එතකොට ගැස්ට්‍රයිටිස්, බර වැඩිවීම සහ බර අඩුවීම, හන්දිය අමාරු, ඊළඟට රක්තහීනතාව, බඩවේදීම, සමහර අයට නිතර බඩෙලියම් වගේ බොහෝ රෝගවලට කැඳ දීලා දැනට රෝගී වාර්තා එකතු කරලා තියෙනවා මම. අපි එකින්
අපි ඒ කාරණාව පිළිබඳව කතා බහ කරමු. මේ කෙටිපණි විඩයක් ලැබෙලා තියෙනවා. ප්‍රියන්ත සේනානායක මහත්මිය දිහාවට තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන්. දැන් මේ අභිපස්සේ සෝම මහත්මිය අපේ හැමදාම හරත නිමුණේට කෙටිපණි විඩ ලබා දෙන හේතුව තියක් ඇය මේ අහනවා මේ මුතු සම්බා එය කලින් ඇය පාවිච්චි කරා කියලා ඇය සඳහන් කරා. දැන් බාස්මතී සහල් පාවිච්චි කරනවා. මේක හොඳද? මේ දැන් එකල වය මුතු සම්පා පාවිච්චි කරා, දැන් බාස්මතී සම්පා පාවිච්චි සහල් පාවිච්චි කරනවා. මේකෙ කිසියම් හානියක් තියනවද කියලා තමයි අභිපස්සේ සෝම මහත්මයා පෙන්වන්නේ.
හොඳයි, අපි හොඳ නෑ කියන වචනෙට යන්නේ ඉස්සෙල්ලා අපි මෙහෙම කල්පනා කරමු. මේ ආහාරය හදන්නේ කොහෙන්ද? පොළවේ. පොළවේ හැදෙනකොට පොළවේ බොහොම වැදගත් වෙන ශුද්‍ර ජීවීන්, පාංශු ජීවීන් ඉන්න එක. එතනදි තමයි මේ ආහාරයක තන්තුමය කොටස වැඩි වෙන්නේ. මේක මට ලැබෙන දැනීම දෙවිවරුන් හරහා. ඒ දැනීම මම ප්‍රත්‍යක්ෂ කරගන්න අපේ වෛද්‍යවරුත් එක්ක අපි පර්යේෂණ පත්‍රිකාවත් බලලා තියෙනවා. දැනට පර්යේෂණ විශාල ගණනාවක් කරලා තියෙනවා. මේකේ කිමිකල් ෆර්ටිලයිසර්ස්, ඒ කියන්නේ අපේ මේ රසායනික පොහොර. ඇතුළු රසායනික ද්‍රව්‍ය භාවිතා කරනකොට පොළවේ ඉන්න ශුද්‍ර ජීවීන් කාණ්ඩ අක්‍රිය වීමකට ලක් වෙනවා. ඊළඟට ගැඩවිලි පණුව නැති වෙනවා. ඉතින් එහෙනම් මේ කෘෂි රසායන භාවිතා කරලා කරන ආහාර කොයි දේ වුණත් ශරීරයට එකක් විස එකතු කරලා තියෙනවා. අනිත් එක තන්තුමය කොටස අඩු වෙලා මේවයි ස්ටාච් නේ, පිෂ්ඨයේ කොටස වැඩි වෙනවා. ඉතින් මේක නිසා මොන දේ වුණත් ආහාරයට මෙතන නුසුදුසුකමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි පාරම්පරික ආහාරවල විශේෂ ලක්ෂණ අපි කතා කරා. මේ පාරම්පරික හාල්වල තන්තුමය කොටස ස්වභාවයෙන්ම වැඩි වෙලා තියෙනවා. ඊළඟට මේවයි තියෙන ප්‍රෝටීන ඇතුළු ඒ විශේෂයෙන්ම මේවා මම රෝගීන්ට දීලා මුලින් බලලා තියෙනවා මට දෙවිවරු කියපු නිසා වගා කරවලා. ඊට පස්සේ ඒවයින් මම අත්දැකීම් ලැබුවා ගොඩක්. ඊට එහාට ගිහිල්ලා අපි දත්ත බැලුවා කාර්මික තාක්ෂණ ආයතනයේ. දැන් ඉස්සෙල්ලා අපේ වෛද්‍යතුමා මේව පැහැදිලි කරා. එතෙන්දි ප්‍රෝටීන ප්‍රමාණය, යකඩ ප්‍රමාණය, ඇතුළු ශුද්‍ර පෝෂක හා මේ පාරම්පරික හාල්වල පිෂ්ඨය කියන කොටස අඩුයි. අඩු කියනට වැඩිය තන්තුමය කොටස වැඩි. තන්තුමය කොටස වැඩි වෙනකොට ශුද්‍ර ජීවීන් එකතු වෙලා ආහාර මාර්ගයේදී මේව දිරවන ක්‍රමය වෙනස්. තන්තුමය කොටස දිරන. ඒ නිසා මම හිතන්නේ ඔබතුමීට දෙන්න තියෙන උත්තරේ දැන් පාරම්පරික හාල් තියෙනවනේ. ඉතින් ඒ නිසා මම එදත් මගේ නම්බරේ දුන්නා දුරකථන අංකය. මේ හාල් වල මිල 165ක් වුණාට මේන් කන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඊළඟට කැඳ දැන් ගොඩාක් මේ දැන් භාවිතා කරමින් දැන් වෛද්‍ය සුජීව මහත්මියයි ටික කතා කරයි. මේ කැඳ වල මිල ගොඩක් අඩුයි. ඒ නිසා මුකුත්ම නැත්තම් පාරම්පරික හාල් ටිකක් ගෙනihinලා ලුණු කැඳ ටිකක්වත් බොන්න ඕන. ඒකෙන් ඇඟේ තියෙන විස අයින් වෙනවා. අපි කුෂල සයන හරහා අද හැම දෙයක්ම විස කියන එක අලුතෙන් අපි කියන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් මම හිතන්නේ උත්තරේ සෑහීමටපත් වෙනවා ඇති.
හරි මම හිතන්නේ මේ අපි හරිත නිම්නයේදී වත් එක්ක තොරතුරු කතා බහ කරන්න අතර වාරේ අපි සූදානම් ගීතයක් අහන්න මේ කතා බහට කෙසියම් අතර වාරේ. ඉන්පස්සේ අපි මේ කැඳවල තියෙන ගුණාංග මොනවද කියන කාරණේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනු. ඔබට තිබෙනවා නම් ගැටලුවක් 0774444269 0774444269 කියන කෙටි පණිවිඩයකට ලබා දෙන්න පෙරවන් කමක් තියෙනවා. හරිතනි මේත් එක්ක ඔබ ඉන්නේ අපි අදවසේ මේ පාරම්පරික සහල් වල වැදගත්කම මේ එක්ක අපේ ගෝතනේ තිබෙනව යම් ගැටලු පිළිබඳව තොරතුරු කතා බහ කරමින් ඉන්නේ. දැන් ගීතේ කලින් අපි කතා බහ කරන්න සූදානම් වුණු කාරණා වෛද්‍ය සුජීව වික්‍රමසිංහ මහත්මිය මේ සම්බන්ධව කිසියම් විද්‍යාත්මක පර්යේෂණයක් ප්‍රායෝගික පර්යේෂණයක් සිදු කරන මේ කාරණේ පිළිබඳව අපි තොරතුරු කතා කරමු.
දැන් මට රෝගීන්ට නිරෝගී يعني නිරෝගීව ඉන්න කැම වේලක් දෙන්න වුණාම විකල් මේ දැනට තියෙන විවිධ ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න විවිධත්වයන් නැහැ මිල මුදල් සහ වේලාව ප්‍රශ්නේ උඩ තමා මට කැඳ එක හොඳ විකල්පයක් වුණේ. ඒ වගේම මේකේ වියදම ගත්තත් දැන් ඒ ලොකු ගහනක් වැටෙන්න සාමාන්‍යයෙන් දරන්න පුළුවන් ගානක් උදාහරණයක් ඇටියට දැන් අපි බර අඩු කරන්න කීරි සහ වෙනත් ඖෂධ වලට ගිය සාමාන්‍ය මාසයකට රුපියල් 30,000ක් වගේ ප්‍රමාණයකට යන්න පුළුවන්. හැබැයි කැඳේක මූලික වියදම කැඳ වලට යන්නේ රුපියල් 210,000ක් වගේ. ඒකට තව එළු සහ කිරි එකතු කරගන්න තියෙනවා. මේ ඔක්කොම සලකලා බලලා අපි රෝගීන්ට කැඳ නිර්දේශ කරේ. ඉතින් අපි වෛද්‍ය පෝෂණ බටහිර පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයකුත් තියෙනවා. මේ සංගමයේ මූලික අරමුණුනේ පෝෂණය ආහාරයෙන්ම සපයන්න ඕනේ කියන මතයේ ඉඳලා අපි හැමෝම මේක පටන් ගත්තේ. ලංකාව ගත්තොත් ලංකාවේ බහුලම රෝගයක් තමයි අක්මාවේ තෙල් කියන එක. ඒක ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි දැන් ළමයි ගත්තත් ලොකු අය ගත්තත් මේක අතිශයින් බහුලයි. අක්මාව කියන්නේ තෙල් තැම්පත් වෙන තරක් නෙමෙයි. හැබැයි අක්මාව නරක් වෙගෙන යනකොට තෙල් තැම්පත් වෙනවා. ඒතෙන්දි අපි මේ රෝග මේ ගැන වැඩි විස්තර මේ එතකොට අක්මාව දැන් මගේ ළඟට එන ළමයි ගත්තොත් ළමයි මහත්ත ළමයි ගත්තොත් බෙල්ල කළු වෙච්ච දරුවෝ ගත්තාම
මම හිතන්නේ ඩොක්ටර් සුජීවා අපේ අර මේ තංගල්ල ප්‍රදේශයේ ඩොක්ටර් මුදිතා කියන අපේ මේ විසර්ණ වෛද්‍යතුමිය ස්කෑන් පිළිබඳ පර්යේෂණ කරලා දින 10ක් ඇතුළත එතුමිය ළඟට ආපු රෝගීන්ව පරීක්ෂා කරලා අපිට දැනුම් දුන්නා ඒ රෝගීන්ගෙන් 50කට වැඩිය අක්මාවේ තෙල් තැන්පත් වෙච්ච රෝගීන් ඉන්නවා කියලා. ඉතින් අපි වෛද්‍යවරුන්ගෙන් මොකද 19 මහත්මය ගැන විස්තර කියයි.
මම හිතන්නේ ගාල් ප්‍රදේශෙත් ඒ වගේ දත්ත තියෙනවා මේ ප්‍රතම. ඒ කියන්නේ අපි මුළු රටේම තම සමස්ත ජනතාවගේ පරිශ්‍රණයක් අත්දැකීමක් නොඋනත් අපි බොහොම පරිස්සමෙන් අපි දත්ත අධ්‍යයනය කරනකොට මුළු ලෝකෙම 50ක් දක්වා මේ අක්මාවේ තෙල් තැන්පත් වීම ඇති වෙගෙන යනවා කියලා දත්ත තියෙනවා. ඒකින්ද අපේ රටෙත් ඒ ප්‍රාදේශීය ලැබිච්ච දත්ත මේ තංගල් රෝහල ආශ්‍රිතව සහ මේ ගාල් ප්‍රදේශ ආශ්‍රිත ලැබිච්ච දත්තත් එහා සමගාමී වෙනවා 150කට ආසන්න ප්‍රමාණයකට මේ අක්මාවිත තෙල්තැන්පත් වීම ඇති වෙලා තියෙනවා. මෙතෙන් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ අපි මධ්‍යසාර නිසා අපේ අක්මාවිත තෙල්තැන්පත් වෙනවා මධ්‍යසාර භාවිතය නිසා. ඒතොර මෙතෙන්දී මම කියන්නේ මේ මධ්‍යසාර භාවිතාව හින්ද වෙන එකක් නෙවෙයි සියලුම ජන කොටස් අතර මේ මධ්‍යසාර භාවිතය නොමැති ජන කොටස් අතරත් මේ යන මේ අක්මාවිත තෙල්තැන්පත් වෙනවා. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් කියලා. එතකොට මේ අක්මාවේ තෙල් තැන්පත් වීම අද රටේ තියෙන ප්‍රධානතම බෝනමන රෝග තත්යක් බවට පත් වෙලා තියෙනවා.
ඊළඟට මේ රෝගී තත්ය කාන්තාවන් තුළ දකින්න තියෙනවා. ඒ වගේම ළමයි තුළ දකින්න. ඒක අපි කියන්නේ මේක අරක්කු වෙලා එන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. එතකොට මේකට
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කාන්තාව පාර්ශ්වය අතර මත්පැන් පානය
ආතම අඩුයිනේ දැන් ළමයි වන්නේ නැහනේ දැන් මොනිසෝර යන දරුවා ඉඳන් දැන් ගේ මේක දකින්න තියෙනවා දැන් අපේ ගත්තොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් එක්ක ගිහිල්ලා ළමයින්ගේ ඉස්කෝල ළමයින්ගේ උස බර බලලානේ බලලා දැන් ගම්බාදේ ස්ටිකේ මහත වැඩි ළමයි සහ මහත බර අඩු ළමයි වේවනවා. ඒතකොට මේ මහත වැඩි දරුව බැලුවොත් දැන් අද හැමෝටම පේනවා පිටින් බැලුවොත් බෙල්ල කළු වෙලා තියෙනවා. අපි මේකට ඇකන්තොසිස් මයික්‍රෝග්‍රාම්ස් කියලා කියනවා. මේ ළමයින්ගේ ස්කෑන් කරොත් එන්නෙම අක්මාව නරක් වෙලා කියලා. දැන් ගිය ප්‍රහස්පතින්ද ළමයි 10 දෙනෙක් ආව 10 දෙනෙක්ගෙන් අපි 8 දෙනෙක්ගේ ස්කෑන් කරලා තිබුණා 8 දෙනෙක්ගෙම නරක් වෙලා අනිත් දෙන්නව ස්කෑන් කරන්න යොමු කරා
නරක් වීම කියලා අදහස් කරන්නේ
අන්නේ මෙතන අක්මාවේ තෙල් තැම්පත් වීම තමයි අදහස් කරන්නේ දැන් මේක මුලදිම තෙල් තැම්පත් වෙනවා තවදුරටත් මේක සෛලවලට හානි වෙනකොට ඒ අක්මා සෛලවල තියෙන එන්සයිම් අපි කියන එන්සයිම් වර්ග දෙකක් තියෙනවා ওই දෙක ලේවලට එන. එතන අපි දෙක ලේවලින් බලන්න පුළුවන්. අපි එතෙන්දී හඳුන්වනවා නෑෂ් කියලා, නන් ඇල්කොලිස්ටියෝට හෙපටයිටිස් කියලා. මෙන්න මේ තත්ත්වයේ ඉන්න ළමයිනුත් ඉන්නවා. ඕක තමයි ඊට පස්සේ සිරෝසිස් වලට යනවා කියලා අපේ පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් මේ ළමයින්ට නිතාවට දෙන්න ඖෂධයක් නැහැ. එතෙන්දි තමයි කැඳ දීලා බැලුවේ. එතකොට වැඩි හිටියන්ට සහ ළමයින්ට කැඳ දුන්නාම මාස දෙකක් තුනක් හතරක් දීගෙන යනකොට ආපහු ස්කෑන් කරනකොට අක්මාව සම්පූර්ණ යථාතත්වයට පත් වෙලා තියෙනවා. එතකොට අර අක්මාවෙත් තෙල් අක්මාවේ සෛලවලට හානි වෙනකොට ALT AST කියන එන්සයිම් දෙක තමයි අපි ලේවලින් බලන්නේ. මේ දෙක මාසයක් වගේ කෙටි කාලයකට සාමාන්‍ය මට්ටමට ගන්න පුළුවන් කැඳ දවසට කෝප්පේ ගන්න දීලා ඒ දරුව මස්මාළු වගේ සත්ආහාර වල යොමු වෙලා නැත්නම් ඉතාල කෙටි කාලෙකදී යථාගතයට ගන්න පුළුවන්. ඒ අක්මාවේ තෙල් ගැන කියනවා නම් ඒක වයස් බෙදයක් නැහැ. එතකොට අපි හැමෝටම කරේ දවසට කැඳ කෝප්පේ ගන්න කිව්වා. කැඳ වර්ග හතරක් තියෙනවා. මේ හතරම මාරුම් මාරුවට ගන්න කියලා තමයි කියන්නේ.
මම හිතන්නේ අපි මේ වෛද්‍යතුමීන් මම පොඩ්ඩක් යොමු කරන්න කැමති අහන්න කැමති මේ ALT කියන ඒ වගේ ඒවෙන් අදහස් වෙන්නේ මොනවද? ඒ කියන්නේ ශරීරයට හිතකර කොටසක්ද හිත කර කොටසක්ද කියලා ඒ ටිකක් පැහැදිලි කරොත් මම හිතන්නේ සාමාන්‍ය.
දැන් ALT AST කියලා අපි කෙටියෙන් හඳුන්වන ඇලනින් ට්‍රාන්ස්ඇමිනේස් ඇස්පාටික් ට්‍රාන්ස්ඇමිනේස් කියන එන්සයිම් දෙකක් අක්මාවේ සෛලවලින් ඇතුළේ තියෙන්නේ. මේක සෛලවලට හානි වෙනකොට ලේවලට අධික ලෙස එනවා. සාමාන්‍ය තියෙන්න පුළුවන් ලේවල ප්‍රමාණයක් තියෙනවා. ඊට වැඩිය ගියාම තමයි අපි අර කියන්නේ අක්මාවේ ප්‍රදාහයක් තියෙනවා. හෙපටයිටිස් කියන එකකට යනවා. එතකොට නන් ඇල්කොලිස්ටියට හෙපටයිටිස් කියලා අපි හඳුනනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන පුළුවන් මට්ටමක් තියෙනවා. ගොඩක් වෙලාවට ලැබ් වල ඒ ඕනෙ කෙනෙකුට බලන්න පුළුවන් රිපෝට්ස් වල 40ට අඩුවෙන් තමයි දාලා තියෙන්නේ. දැන් ළමයි හම්බෙනවා 80 100 200 වගේ මට්ටම් වලට වැඩි වෙච්ච.
ඔව් අර ඔබතුමිය කලින් සඳහන් කර ප්‍රියන්ත මහත්මියන් ගිවුණු වටස්ථානේ මේ දියවැඩියාව කියන කාරණය පිළිබඳව සුජිව මහත්මිය ඔබතුමිය මේ දියවැඩියාව ගැන කොහොමද මේ කාරණාවත් එක්ක කරපුවත් දෙන්නේ?
දියවැඩියාව එක එක අවස්ථා තියෙනවා. දැන් අපි දැනට අපි ළඟට අපේ පෝෂණ වෛද්‍ය සායනයට යොමු කරනවා ඉන්සියුලින් සහ බෙහෙත් වර්ග දෙකක් තුනක් එකතු කරලත් නිරහාර රුධිර මට්ටම අපි ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියන එක 200 ගණන් වගේ ගිය ලෙඩ. සමහර අයට බෙහෙත් බොන පෙති වර්ග 4ක් විතර දාලා තිනවා. සමහර අයට බොන පෙති 3ක් ඉන්සියුලින් කියන විදින බෙහෙතත් එක්ක තමයි මේගොල්ලෝ යොමු වෙන්නේ. ඒගොල්ලන්ට අපි කැඳ දීපුවාම සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරපු එක තමයි දවස් 7කින් එන්න කියනවා. දවස් 7ක යනකොට 70ත් 90ත් අතර ප්‍රමාණයකට මේ නිරහාර සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්. එතෙන්දී අපි තවත් එකතු කරන මේ වශවිසනති පාරම්පරික හාන්න කියන එක ඊට පස්සේ මේක දිගටම කරගෙන යනකොට මේ බොන පෙති සම්පූර්ණයෙන් අතර කරපු රෝගීන් මේ වෙනකොට ඉන්නවා. ඒ දැනට දියවැඩියාව හැදිච්ච අයගේ ඒ වගේම ඉන්සියුලින් ඩෝස් එක එන්නෙන්න මාත්‍රාව එන්නෙන්න අඩු කරගෙන යනවා. දැන් දිගටම මේ රෝගීන් අධ්‍යයනය කරගෙන යන්නේ. ඇත්තට අපි ඉස්සෙල්ලා හිටි ඉන්සුලින් පටන් ගත්තා අඩු කරන්න සහ නතර කරන්න බැහැ කියලා. ඒනට දැන් රෝගීන් ඉන්සුලින් අඩු කරගෙන යනවා. ඊළඟට තව කට්ටියක් ඉන්නවනේ අලුතෙන් හඳුන ගන්න දියවැඩියාව කියලා. මේගොල්ලන්ගේ මේ වසවිස නැති හා ආහාර වලට යොමු කරලා කැඳ දුන්නාම දැන් මේ වෙනකොට අවුරුද්දකට වැඩි කාලයක් තුල ඒ ගොල්ලන් අධ්‍යයනය කරගෙන යනවා. ඖෂධ වල අවශ්‍යතාවක් වෙලා නැහැ. මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ කැඳ සහ ආහාර මගින්. ඊළඟ තත්ත්වය තමයි ගර්භණියට ගර්භණීය දියවැඩියාව කියලා එකක් දකින්න තියෙනවා. මේක සාමාන්‍ය අපි දැන් ඉස්සරට වැඩිය ප්‍රවණතාව වැඩි. මුල ඉස්සර බබල හම්බෙන්නේ නැහැට සාමාන්‍ය සීනි බැලුව අපි එකපාරක් විතර. දැන් ගර්භණීය දියවැඩියාව බහුලව දකින්න තියෙන හින්දා මුල අපි වෙනම ටෙස්ට් එකක් කරනවා. OGTT කියලින් හඳුන්වන්නේ සීනි බොන්න දීලා පැය දෙකකින් සීනි බලනවා නිරහරයකට අමතර. එතකොට මේක මුලදීම දැනගත්ත ගමන් කරනවා. ඊට පස්සේ සති 28 එදිත් කරනවා, සති 32 එදිත් කරනවා. මොකද ගර්භණීය දියවැඩියාව සීනි වැඩි වුණාම ඒක බබාට සම්මත සංකූලතාවලට යොමු වෙනවා.
මම හිතන්නේ අපිට කාලය අවසන් වෙලා තින්නේ කොමුදු සංජෝදනයක් වන්ද මේ අවසාන වශයෙන් මේ කාරණාව පිළිබඳව ඔබතුමාට කිසියම් සාරාංශගත කිරීමකට එන්නට පුළුවන්ද? මොකක්ද මේ මේ අද දවසේ වැඩසටහනේ සමස්තය සම්බන්ධයෙන්?
ඇත්තටම මම හිතන්නේ අපේ ආහාරය ගැන කතා කරා. ඒ වගේම ආහාරය රෝගීන්ට දීලා ඇතිවන රෝග තත්ත්වයන් දෙකක් විතරක් ගැන තමයි අපිට කතා කරන්න අද සිද්ධ වුණේ. මම හිතන්නේ ඉදිරියට දිගුවක් ඉදිරියට අපි ඉදිරියේදී මේක සාකච්ඡා කරමු. මම හිතන්නේ ඒ කතා කිරීම තුළ අපිට ගම්ම වෙන එක කාරණයක් තමයි මේ පාරම්පරික සහල් වලින් අපිට අද තියෙන බෝනෝන රෝග බොහෝමයකට ඖෂධයක් දෙන්න පුළුවන් මේ පාරම්පරික සහල්ලා ඒ ආශ්‍රිත කැඳවලි. ඒකට අපේ ප්‍රධාන ආහාරය ඇසුරෙහි ආහාර වර්ග, ඒ කියන්නේ ප්‍රධාන ආහාර වශයෙන් සහලුත් ආහාර ඒ ඇසුරේ හදන මේ කැඳ වර්ග වලින් අපිට ඖෂධයක් තමයි මේ සපයන්නේ. ඒකට ඒ ඖෂධය වෙන වෙනම ලෙඩවලින් ලෙඩවලට වෙන වෙනම වශයෙන් ඖෂධ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා ඉතිහාසයේ එහෙම ප්‍රතිතිබුන්නේ නැහැ නේ. ඉතින් අද මේ මම හිතන්නේ මේ සමස්ත ලෙඩ රෝග සමුදායටම මේ කැඳම ඖෂධයක් කරගන්න පුළුවන්. ඒක අපේ ඉතිහාසයේම සාක්ෂි තියෙනවා. අර ප්‍රියංසේ නායක මැතිතුමා කිව්වා වගේ නොයෙක් සංස්කෘතීන් වලින් ඔල අපේ දේශීය සංස්කෘතිය වල මේ කැඳ විශේෂ මේකක් තියෙනවා. ඒතර අපේ වෙදකමේ ප්‍රධානම දෙයක් තමයි මේ කැඳ වර්ග කියන්නේ. ඉතින් මේකෙදි අපිට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අර මුලින් අපි ආරම්භ කරේ මේ ෆැටි ලිවර් කියන කාරණේ. එතකොට ඒ අක්මාවේ තෙරතපත් වීම තමයි මේ හැමදේටම මේ සෑම රෝගයකටම මූලික පදනම සකස් වෙන. මොකද අපේ පෝෂණ සමතුලිතතාව, විස නැසීම, අපේ හෝමෝන එන්සයිම් පද්ධතිය සමතුලිතතාව, ඒ වගේම අපේ ප්‍රතිශක්ති පද්ධතිය ඇති කිරීම, විස බීජ නාශනය, මේ හැම ක්‍රියාවක්ම ගතොත් ඒකේ ප්‍රධාන වශයෙන්ම කාර්යභාරයේ නියාමනය කරන්නේ අක්මාව විසින්. මේ අක්මාව 150 දෙනෙක්ගේ අපේ ටිකෙන් ටික හානි වෙමින් පැවතීම මම හිතන්නේ මේ සියලු ලෙඩවලට මුල. ඒකින්ද මේ කැඳයකින් විශේෂයෙන්ම මේ අක්මාවට හානිවන මේ විස යාන්ත්‍රණය සහ මේ අක්මාව ආරක්ෂා කරගන්න අවශ්‍ය ශුද්ධ දීවි සංතතිය හරියාකාරව පවත්වා ගැනීම, ඒ වගේම අක්මාවේ එන්සයිම හෝමෝන ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශුද්ධ පෝෂක සමතුලිතව පවත්වා ගැනීම මම හිතන්නේ මේ කැඳ හරහා සිද්ධ වීම තමයි මේ රෝග නිවාරණයට පදනම සකස් වෙන්නේ.
අදේ මම හිතන්නේ අපි ගුවන් කාලයේ ඉක්ම යන නිසා වෙන අපිට වැඩසටහන් සමුගන්න සිද්ධ වෙනවා. ඉතින් සමුගන්න මොහොතේ ස්තුති කියන්නට කැමති සහභාගී වීම වෙනුවෙන් හෙලසෝ නිර්මාතෘ ප්‍රියන්ත සරණායක මහත්මියට, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සෞඛ්‍ය සහ පෝෂණ සම්බන්ධී කාරක වෛද්‍ය කුමුදු සංජීව දහනායක
මහත්මිය.
ඒ වගේම අද එක්කාසු වුණු වැඩසටහනට වෛද්‍ය සුජීව වික්‍රමසිංහ මහත්මිය, කොළඹ සමන ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ පෝෂණ වෛද්‍ය සායනයේ මහණේතුමේ මොහොතයි. ඉවරන් ඉතින් අපි අද දවසේ හෘද නිම්නයෙන් සමුගැනීමේ සරහන තබන්නට සූදානම්. හෘද නිම්නය ගැන මේ කියවුණු දේ ගැන ඔබට ගැටලු දෙන්නට පුළුවන්. ඔබ මේ අදහසට විරුද්ධ වෙන්නට පුළුවන්, එකඟ වෙන්නට පුළුවන්. මේ සියලු අදහස් යෝජනා අපිට ලියන්න පුළුවන් කමක් තියෙනවා. ඔබට හෘද නිම්නය පිළිබඳ ඔබේ තියෙන කාරණාවන් සඳහන් කරලා. එවනම් ඉතින් අද සමුගැනීමේ සරහන තබන්නට සූදානම්. මම ඔබේ මිතුරා පැතුම් බුද්ධි ක්ලිනිකේ